අපිට මේක නවත්තන්න බෑ.
ඔව්, වෙන් වෙලා යනදී වෙන් නොවෙන්න කටයුතු කරුත් එයත් ලෝකෙමයි. ඔව්, වෙන් වෙලා යන දෙයට ලං නොවෙන්න උත්සාහවන්තුනොත් එයත් ලෝකෙමයි. ඊට පස්සේ වෙන් වෙලා යන දෙයට ලං කරේ තණ්හාව කියලා ඒක නැති කරන්න කටයුතු කරුත් එයත් ලෝකෙමයි. එතකොට වෙන් වෙලා යන දෙයට අපිව ලං කරේ ඒකට කි උපාදානයි. ඊට පස්සේ එහෙම උනේ තණ්හාව කියන නිසා කිව්වනේ. එතකොට තණ්හාව නැති කරන්න කටයුතු කරුත් එයත් වැරදි කිව්වේ. ඇයි අපි මෙතෙන්ද එහෙම කැමැත්තක් ආවේ? වෙන් වෙලා යන දෙයට අපිව ලං කරේ ඇයි කැමැත්තේ? ඒ දේ වෙන් වෙනකොට අපිට දුක එනවා කියලා දන්නේ නැහැ. ඒකට කියනවා අවිද්‍යාව කියලා. අවිද්‍යාව නැති කරන්න කවුරු හෙසුරුත් එයත් වැරදි. ඒකට තමයි ප්‍රතිපදාවක් තියෙන්නේ. ප්‍රතිපදාව තියෙනවා එකක් වන්න නවත්තන්න නෙමෙයි. විද්‍යාව උපද්දව ගන්න. ඒකට කියන්නේ සම්මා
දිට්ඨිය.
ඒක උපද්දවන. යම් වෙලාවක සම්මා දිට්ඨිය ඉපදුනොත් එදාටයි අවිද්‍යාවට ඉඩ නැත්තේ. එදාටයි අවිද්‍යාවේ නිසානම් තණ්හාව ඒකට ඉඩ එන්නේ නැත්තේ. එදාට නම් ලංකරේ වෙන් වෙලා යන දෙයට එදාටයි ලං වෙන්නේ නැත්තේ. එදාට තමයි වෙන් වෙලා යන දේ වෙන් වුණාට දුක එන්නේ නැත්තේ. ඒකයි ඒකට දුකෙන් මිදෙන ප්‍රතිපදාව කියන්නේ. අර මොනවා කරත් බෑ. මේ හැම දේ තුලම තියෙන කොහේ හරි අඩුවක්. බුදුරජාණන් සම්මාදිට්ඨි සූත්‍රයෙන් දන්නේ ඒකයි. යටින් දාන්නේ අය මේ තණ්හාව, තණ්හායි ප්‍රජානාති කියලා ඔවා පෙන්නලා යටින් දාන්නේ මොකද්ද? ඈ අය මේ වරියෝ අට්ටංගිකෝ මංකෝ. ඒකෙන් මොකද්ද වෙන්නේ කියලා ඉගෙන ගන්න
ඕනේ. අවිද්‍යාව අඳුරගන්නේ කොහොමද?
අවිද්‍යාව අඳුරගන්න අපහසු නැහැ. උදාහරණයක් කියන්නම්කෝ. දැන් මෙතෙන් ආවනේ. හරි. මෙතෙන් ආපු වෙලාවේ ඔය පුතාට කවුරු හරි මෙතන අල්ලගෙන ගැහැවොත් මේ දැන් අරල උදාහරණයක් මේ දැන් ගැහැවොත් අල්ලගෙන අතපය ටිකක් කැඩුවොත් ඇත්තටම දුකක් එන්නේ නැද්ද මේ දැන්? දුකක් අපිට එනවනේ. දුක් වේදනාවක් හරි එනවනේ. ඔව්. මොන බලන්න කොහොමද කියලා ඉවරලා. දුකක් හෝ දුක් වේදනාවක් හරි දැන් එනවා. හැබැයි මේ වෙලාවේ ආපු දුකට, මේ වෙලාවේ ආපු වේදනාවට මොනවද අපිට හේතු හිතෙන්නේ කියන බලන්න. නිකගේ ගැඹුරු ධර්මකාරණයක් නෙවෙයි මේ වෙච්ච දෙයට. මේ වෙලාවේ දැන් ගියාව නම්
මුලින්ම හිතෙන්න නම් පිටින් මේගොල්ලෝ අපිට ගැහුගෙයි.
ඔව්. තව මොනවා හරි දෙයක්
ඊට වඩා ගැඹුරට යන්න ඕනේ.
ඊට වැඩි ගැඹුරට එක බුදුහමඳුරු පෙන්නවා. මම සරලව කියන්න. මෙතෙන්ද ආපු නිසා නෙවෙයි දෙයි ගුටි වැදුනේ. ඔව්. මෙතෙන්ද ආව නිසානේ. ඔව්. ඒකයි බුදුහමඳුරු පෙන්නන්නේ. ජරා මරණ ශෝක පරිදේව වලට ප්‍රත්‍ය තමයි ජාතිය. ඔව්. එතකොට මෙතෙන්ද ආව නිසා තමයි ගුටි වැදුනේ. ඔන්න බලන්න අපි දෙන්න දැන් එනකොට කතා කර කර ආවනේ. හරි. ඔව්. මෙතෙන්ද ආවේ මෙතෙන්ද එන්න කැමැත්තක් ආපු හින්දා නෙවෙයිද? ඔව්. හරි. මෙතෙන්ද එන්න කැමැත්තක් ආවා. ඒ කැමැත්ත ආපු හින්දා නේද මේයටත් කතා කරලා අරයටත් කතා කරලා ඒවට කියන්නේ කර්ම කියලා. ඔව්. මෙතෙන්ද එන්න කැමැත්තක් ආවා. කැමැත්ත හින්දා මොකද උනේ? කර්ම සකස් වුණා. ඒ නිසා නෙවෙයිද මෙතෙන්ද ආවේ? හරි. මට කියන්නකෝ මෙතෙන්ද එන්න කැමැත්ත ආවේ. අද මෙතෙන්ද ගියොත් මෙහෙම පිරිසක් ගහනවා, ගැහවට පස්සේ අතපය ටික කැඩිලා දුක එනවා කියලා දන්න හින්දාද දන්නේ නැති හින්දාද?
දන්නේ නැති.
ඔව්. දුක ඇති වෙන විදිහ දන්නේ නැහැ. දුකට හේතුව මෙන්න මේ කැමැත්ත මුල් කරගෙන කර්ම සකස් වෙලා මෙතෙන්ද මේ විදිහටයි එන්නේ කියලා දුක් සමුදය දන්නවද?
නැහැ.
මට මේ විදිහේ කැමැත්ත ආවේ නැත, කැමැත්ත නොවෙන්න නම් මොකද වෙන්න ඕන? අද මෙහෙම ගියොත් මේ විදිහේ ගුටි වදිනවා මෙහෙමයි කියලා ඒක අපිට අවබෝධ වෙන්න බෑ. ඒ කැමැත්ත නැති වුණා නම් කියන බාන චුට්ටක් හරි කැමැත්ත ආවේ නැත්නම් ඒ වෙලාවේ
එන්නේ
කතා හරි කරයිද මේකට?
නෑ.
මෙතෙන් දෙයිද? හැබැයි චුට්ටක් හරි කැමැත්ත නැති වෙන්න නම් මෙහෙම ගියොත් දුක, මෙන්න දුක ඇති වෙන විදිහ, මේක උනේ නැත්නම් දුක නෑ. මෙන්න ඒකට කළ යුතු වැඩපිළිවෙල කියලා නුවණ තිබ්බේ නැත්නම් අපිට කියන්න බලන එක අපේ නවතීද
කියලා.
ආන්ගේ හතර ගැන නොදන්න එක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේක තියෙන තාක් කල් මේ වැඩ පිළිවෙල අවසන් වෙන්නේ
නැහැ. දැන් චතුරාර්ය සත්‍ය නොදැනි.
චතුරාර්ය සත්‍ය නොදැනිම අවිද්‍යාව ඇතුලේ තව බෙදි බෙදි යන කාරණා බොහෝදී. ඒ චතුරාර්ය සත්‍ය ඇතුලේ මොකද චතුරාර්ය සත්‍යට ඔය කොම් බහලන්න පුළුවන්. හැබැයි මේක ඇතුලේ තව බොහෝ කාරණා තියෙනවා. ඒක අරකට අදාළයි ප්‍රතිපදාවට.
ඒක අපිට දාන්න පුළුවන්. දැන් ඔබවන්ස කිව්වනේ රූපය තිබුණත් දුක අත්හැරියත් දුක නේද? එතකොට ඒ රූපය ලැබෙන බවම අවිද්‍යාව නිසා නේද?
හරියටම. ඔව්. රූපය කියන එකට වෙන මොකුත් ඕනේ නැහැ. ඔව්. රූපේ මේ හිතට කොතනින්ද අහු වුනේ ඒකම තමයි ප්‍රශ්නේ.
ඔව්.
ඔව් වෙන මොකුත් ඕනේ නැහැ. ඒකයි මඳු මේ අනයි පිට දෙතුමාට එම්ගේම අනයි පිට දෙතුමාට කිව්වා මේ ඇහැ ඇසුරු වෙන්න දෙන්න එපා මේ හිතට කිව්වා. කවදා හරි ඇසුරුනොත් ඇසුරුනාම. මම ඒකට සරල උදාහරණයක් කියන්න. අපි සතිපට්ඨානෙ තියෙනවනේ. ඔව් සතිපට්ඨාන මට තේරෙන විදිහ මේ. සතිපට්ඨානෙ බුදුරජාණන් වහන්සේ රූපේ ගැන අපිට කායानुපස්සනාවේ තියෙනවා කියනවා. ඔන්න එතකොට තේරෙන්නේ මොකද්ද මේ කියලා. කායानुපස්සනාව අපි වඩනකොට අපි කායानुපස්සනාව වඩන සතිපට්ඨානට කාරණා තුනක් හැම වෙලාවෙම තියෙනවා. පළවෙනි එක තමයි සතිපට්ඨාන භාවනා මාර්ගය පිළිබඳව තේරෙන්න ඕන. ඊට පස්සේ සතිපට්ඨාන භාවනාව ඊට පස්සේ සති පට්ඨානේ හොමයි වෙන්නන්නේ සංයුත්තනිකයි සූත්‍රයක වෙන්නවා මහන්නේ වලට සතිපට්ඨානේ සතිපට්ඨාන භාවනාවක් භාවනා මාර්ගයක් වෙන්නන්නම් කියලා. එතකොට ඒක මාර්ගය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ඒක ඉස්සෙල්ලා එයාට තියෙන්න ඕන. එහෙම නැති කෙනාට වඩන්න බෑනේ. එතකොට එයා මේ කල්යාණ මිත්‍ර ඇතුලේ සද්ධර්මයේ කියන තැනින් ඒ ටික හම්බ වෙවි. දැන් අරගෙන අපි රූපය ගැන බලනවා කියමුකෝ. ඔව් රූපේට සමුදයක් තියෙන හැමෝම වෙන්නන්නේ සතිපට්ඨාන භාවනාවේදී. ඔව් සමුදේ ධම්මානුපස්සීව වයි ධම්ම සමුදේ වයි ධම්මානුපස්සී අපි නිකන් හිතුවොත් පඨවි ආපෝ තේජෝ වායෝ මේ සාමාන්‍ය මේ දොස්ින්නයි අපිට මේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ කියලා. පඨවි ආපෝ තේජෝ වායෝ ඊට පස්සේ කෙස්ලොම් නියදත් සම්මස්නහරයට යනවා. මේක ආහාරයෙන් හට ගන්න ආහාර නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා අපි බැලුවා කියමුකෝ. කොහොමද දැන් පුරු වෙලා තියෙන්නේ? ඔව් ඒකයි මේ පෙන්නන්නේ. ඔව් මේකේ විය යුතු වැඩපිළිවෙල අපි කිව්වර හිතට රූපේ ඇසුරු වුණොත් කොතනින් හරි ප්‍රශ්න එනවා කියලා.
ඒක තමයි
ප්‍රශ්න. අනේ ප්‍රශ්නේ නොයෙන්නේ දැන් ඔතනින් වාග්ය තුනක් ප්‍රතිපදාව වෙන්නන්නේ. ඕ නැතු රූපයක් ගැන දැනගන්න ප්‍රශ්නයක් තිබුණේ නැහැ. රූපයක ප්‍රශ්නයක් නැහැ. ඕ රූපයක ප්‍රශ්නකින් නෙවෙයි මේ වැරද්ද දෙන්නේ අපිට. එහේ රූපයකින් ප්‍රශ්නකින් එනවා නම් දැන් මේ රූපේ විපරිණාම වෙනකොටත් ඕ දුක නැතුව ඉන්න පුළුවන් නම් දැන් රූපයකින්ද ප්‍රශ්නේ ආවේ? නෑ වෙන් වෙනකොට දුක නැතුව ඉන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා නම් වෙන් වෙච්ච හින්දාද දුක ආවේ? එහෙම තැනකින් ආවේ නෑනේ. ඔව්. ඒක අපි තියෙන වැරද්දයින් කරන් තමයි බුදුරජාණන් වහන්සේ
අපිට ඒක රූපේ ඇසුරු වෙන්නේ ඇයි?
අන්න හරි. රූපේ ඇසුරු වෙන්නේ ඇයි? ඔව්. ඒකෙම තියෙනවානේ අනිස්ථිතෝච විහෙරති කියලා.
එහෙමයි.
ඇසුරු නොවෙන්න බෑ.
නොවෙන්න ඕන.
ඔව් ඇසුරු නොවෙන්න නම් ඔව් බාන ඇසුරු වෙනවද කියලා. නෝ. සමුදය ධම්මානුපස්සීව කායති. සමුදයක් තියෙනවා. හරි. වය ධම්මානුපස්සීව කායස්මිති. ගෙවිලා යන්නේකුත් තියෙනවා කියමුකෝ. හරි. එතකොට අත්ති 50වා කාය සතිපච්චිපට්ඨිතෝ හෝති කියන තැනින් අපි ගන්න අපේ හිතට දෘෂ්ටියක් වැරදි. එතනින් තමයි වරදින්නේ. ඔව්. මට කියන්න බලන්න සමුදයක් තියෙනවා රූපේ. වැයකුත් තියෙනවා. සමුදයයි වැයයි කියලා ඔහොම මෙයාට නුවණ ආවොත් පඨවි ආපෝ තේජෝ වායෝ මෙහෙම රූපයක් ඇත කියලා පුළුවන්ද කියන්න? ඒක නෙවෙයි අතනින් වෙන්නේ.
ඔව් ඒක වැරදි.
ආ ඒක තමයි වැරදි. ඔව් මෙහෙම රූපයක් ඇත කියලා නෙමෙයි වෙන්නේ. කොහොම එකක්ද? සමුදය තියෙනවා වැය තියෙනවා. මට කියන්න සමුදයක් තියෙනවා නම්. ඔව් එයාට රූපයක් ඇත කියන්න පුළුවන්ද? නැත කියන්න. ඔව් වැයක් තියෙනවා නම් පුළුවන්ද නැත කියන්න? හෝ ඇත කියන්න. සමුදයක් තියෙනවා නම් නැත කියන්න බෑ. වැය තියෙනවා නම් ඇත කියන්නේ. අපේ හිත කොතනද තියෙන්න ඕනේ කියලා බුදුහාඳුරු පෙන්වන්නේ. ඔව් මේ මොනව හරි තිබ්බොත් මොකේකින් හරි අපේ හිත ඇසුරු වෙනවා. ඕක කොයි විදිහට ගියත් කොතන හරි දුස්තියකින් මේ හිත ඇසුරු වෙනවා. ඒක අනිශ්චිතෝ ජීවි ඇසුරු නොවෙන්නයි ඕන. ඇසුරු නොවෙන්න නම් රූපය කියන්නේ අපි උදාහරණ සමුදේ වේ. හැබැයි සමුදේ වේ කියලා තව තියෙනවා. ඔව් සමුදේ ධම්මානුපස්සීව වය ධම්මාද සමුදේ වය ධම්මානුපස්සීව කියලා කාරණේකුත් තියෙනවා. ඔව් එතකොට නුවණයි වැඩෙන්නේ යට යාවෝ දේව ඥානමත්යි කියලා මේ නුවණ අපිට නොයන තාක්කල් ඔව් රූපේ හිතට ඇසුරු වෙලයි තියෙන්නේ. ඇසුරු නොවේ තියෙන්නේ නැහැ. කොතනින්ද ඇසුරු උනේ? ඇසුරු වෙන තාක්කල් උපාදාන නොවේ තියෙන්නේ නෑ ලං නොවී තියෙන එක මෙහෙන්ද හෙන්ද කියලා නෑ.
ඔව් ලං නොවී පේති න උපාදීය තියෙන්න ඕනනේ.
හරි.
දැන් අපි ඉන්නේ ඒක බැසගෙන.
එහෙමයි.
රූපේ රින්ගගෙන.
නවත්තන්න බෑ.
ඔව්.
ඔව්.
කියන්නේ උපය උපාදාන අභිනිවේෂ විනිබද්ධ වෙලාමනේ. වැඩේ පටන් ගන්න.
හිත බැහැගෙනමයි.
බැහැගෙනමයි.
බැහැගෙනමයි තියෙන්නේ. බැහැගත්තේ ඔහොම කියලායි තේරෙන්න ඕන. ඔව් අපිට නිකන් මේ රූපය අල්ලගෙන දාගෙන නෙවෙයිනේ. ඔව් රූපයම වෙනයෙන් වෙන්නේ උපාදා නීය වස්තුවක් හැටියටනේ. ඔව් ඒකේ ප්‍රශ්න තිබුණා නෙවෙයි. ඔව් ඒකේ ප්‍රශ්න තිබුණා නෙවෙයි. හැබැයි අපිට ප්‍රශ්නයක් මෙහි ඇවිල්ලා. හැබැයි කොතනින් හරි ඇසුරු නොවුනනම් ඇසුරු උනේ නැත්තම් උපාදාන ඩිඩෙන්නේ නැහැ. ඒකයි පෙන්වන්නේ අනිසිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීයති. ඇසුරු නොවෙන්න නම් මොකද වෙන්න ඕන? නුවණක් වෙන්න ඕන. ඇසුරු නොකර ඉන්නවා කියලා කල්පනා කරලා ඇසුරු කරන්නේ නැතුව ඉන්න බෑ. ඇසුරු නොවෙන්න නම් නුවණෙන්න ඕන. හැබැයි ඒ නුවණ තුල කිසිදු අදහසක් එන්න බෑ. අපි මේ කමටහන් කරනකොට මොකටද ඒක කරේ කියලා තේරෙන්නේ නැහැ. අපි ඒක කරේ අපිට නුවණ හදාගන්නනේ. නුවණ හදාගන්න ඉස්සර වෙලා මොකද වෙන්නේ? අපි ඒකට දුස්තියක් දාගන්න. ඒක මේ වගේ උදාහරණයක් කිව්වොත් මට මතකයි පුතාම උදාහරණයක් තිබුණා වාගේ කාලෙකදී පොතකදී. මං ඒකද කියන එක නෙවෙයි, මම වෙන කාරණයක් එකට මතක් කරනවා. ඕ පහනක් හෝ ගිනි පෙට්ටියක් හරිගෙන මොනවා හරි පොතක තිබුණා. ඒක මොල් කර මම මේ කියන්නේ මේ ත්‍රිපිටකයේ තියෙනව නේද? ඕ මේ ත්‍රිපිටකයේ කටපාඩම් කරගෙන ඔක්කොම තිබුණා. ඕ ඒකට චුට්ටක්ව ප්‍රඥාව කියන්නේ. ඕ ඒකෙන් කිසිදු කෙලෙසයක් ප්‍රහාණය වෙන්නේ නැහැ. ඊළඟ කාරණාව සමාධි ධ්‍යාන අෂ්ඨ සමාපatti කවුරුයි ලබලා තිබුණා. ඒකට ප්‍රඥාව කියන්නේත් නැහැ. ඒකට චුට්ටක්වත් කෙලෙසය ප්‍රහාණය කරන්නත් බෑ. ඒකටත් බෑ. උදාහරණ මේ වගේ. ගිනි පෙට්ටිය දිනවනේ. හරි ලස්සන ගිනි කූරු අහුරලා තියෙනවා නේද? ඒ වගේ හරි ත්‍රිපිටකේ ලස්සන අහුරලා තියෙන දීවෙන් තයන් ඉතින් ගයවවා. නේ. මෙතනින් ගිනි පෙට්ටිය තියලා කොළරොඩු ටිකක් ගෙනල්ලා ගිනි පෙට්ටිය උඩට දැම්මොත් ගිනි ගන්නවද?
නෑ.
කවදාකවත් ගිනි ගන්නෑ නේ. ආ. ඒකෙන් ගිනි කූරක් අරන් අතනින් තියලා ඒකට දැම්මොත් ගිනි ගන්නවද? ගිනි ගන්නේ නෑ කවදාකවත්. එහෙම ගිනි ගන්නෙත් නෑ. නේද? ඔව්. ඊළඟට ගිනි පෙට්ටිය වැරදිවට අල්ලගෙන ගිනි කූර ගහවොත් පත් වෙනවද ගින්න?
නෑ.
ඒත් නෑ. ගිනි කූර වැරදිවට අල්ලගෙන ගිනි පෙට්ටිය ගහවොත් ඒත් පත් වෙනවද? හරියට නිවැරදි වර දෙක අල්ල ගන්න ඕන. මේ දෙක අල්ලගෙන හරියට ගිනි කූර ගහලා පත්තු වුණොත් ගිනි දැල්ල. ඒකට මොනව හරි දැම්මොත් මොකද
වෙන්නේ?
ගිනි ගන්නවා. ප්‍රඥාවත් උදේ ඒ වගේ. ආ මට කියන්නකෝ ගිනි දැල්ල පත්තු වෙච්ච ගමන් ගිනි කූර ගිනි පෙට්ටිය මොකද කරන්නේ?
වහලා.
පැත්තකට
දාන්න. අයින් කරන්න.
රෝ පැත්තකට දාන්න. මේක කරේ තියන්නේ නැහැ නේ. මට කියන්නේ ඒ ගිනි දැල්ල ආයෙපහු ගිනි පෙට්ටියට දාන්න පුළුවන්ද කියලා?
බැ.
බැ. ගිනි කූරට?
බැ.
එහෙනම් මට කියන්නකෝ අරකින් උපද්දව ගන්න ප්‍රඥාව ඒකටම අයිති කියලා පෙන්වන්න පුළුවන්ද?
බැ.
එහෙම කවදාකවත් පෙන්වන්නද? බැ. ඒකට ප්‍රඥාව කියන්නේ. ඒක ඊතර වෙන්න තියෙන්නේ අපිට. අරගෙන යන්න නෙවෙයි. හැබැයි අපිට මේක තුලින් අරව ගලපන්න යෑම තුල තමයි ඊළඟ පාරට ආයේ වරදින්නේ. මම අර උදාහරණ දෙක අතනින් අපිට නුවණක් ආවොත් කායන පස්සන වඩලා. ඔව්. ඒ කිව්වේ බුදුහාමුදුරුවෝ කියපු පඩවි ආපෝ තේජෝ ආය රූපය ගැන තමයි කියලා අයපහ ගියොත් මොකද වෙන්නේ? අර ගිනි දැල්ල පුළුවන්ද දාන්න? බෑ එතනින් එන්නේ නෑ ඒක. ඔව් ගිනි දැල්ල වගේ ප්‍රඥාව.
ඒ තිබුණ සංකල්ප ඔක්කොම අයින් වෙන්න ඕනනේ.
හරි. ඒ කිසිත් එහෙනම් ඕකද රූපේ? හරි දැන් මට කියන්නකෝ එහෙනම් රූපේ කිව්වේ දැන් පටවි ආපෝ තේජෝ වායෝ කේසලම් නියද සම්මස් ඒකම නම් අපිට අය වෙනම භාවනාව කරන්න ඕනේ?
අවශ්‍ය නෑ.
නෑ අවශ්‍ය නෑ. එදාට මට කියන්නකෝ හිත මිදෙන්නේ නැද්ද අර ප්‍රඥාවට? දැන් රූපේ
කියන්නේ පටවිය කියන එකෙනුත් නිදෙන්න ඕනනේ. ඒ කතාවවත් ඉතුරු වෙන්නේ නැහැ.
ඉතුරු වෙන්නේ නැහැ. මොකද එතන එක ඒකටයිදී නැහැ. අපිට ඒක ගැන තිබුණා නම් ඒ තියෙන්නේ අපේ උපාදානෙ. අපි මොනවා කතා කරත් ඒකයි. සංකල්ප වලින් හරි අර කාරණෙන් හරි කොහෙන් ගියත් මොකද වෙන්න ඕන? ඒ තියෙන්නේ උපාදානෙමයි. මොකද අනුරූපී අපිට අහුවෙච්ච විදිහ කෙනෙක් ධර්මයේ කාරණාව පැත්තෙන් කෙනෙකුට ත්‍රිපිටකයේ තියෙන විස්තර ටිකෙන් ඈ ඕ එහෙම අහුවෙන තැනක ඉන්නේ මේ මගේ ලස්සන කාරණේ කියන්නේ ධර්මයට බැහැ ගන්න පැතිකඩවල් ගොඩක්. ප්‍රඥාව කියන එකත් එක්ක පුත්‍රජානන් සල් ලස්සන පෙන්නනවා. එදාට අපිට මේක වැටහෙන්නේ. දැන් උදාහරණයට රුහ සූත්‍රයක් ගත්තොත්. කිසිදු තැනක මේ ශාසනය වාද විවාදෙන් නැහැ මේක තේරෙනවා. කිසිදු තැනක කලබල වෙන්නේ නැහැ. අපිට මොකුත් වෙන්නේ නැහැ. අපි ඒ අර්ථගත් අර්ථය කියන්නේ ධර්මයේ තුල තියෙන වචනේ අර්ථයට නෙවෙයි. වචනේ අර්ථය ගත්තොත් එදාට මේ ධර්මයේ එතනින් අවසන් වෙනවා. ඒක දෘෂ්ටිය බවට පත් වෙනවා. සූත්‍රයක් තියෙනවා කිව්ව මෙහෙම මහන්නේ මේ රූපේ දිරනවා. අප්‍රමාද වෙන්න කිව්වා. මොකද්ද දැන් කියලා තියෙන්නේ? ඕක අහලා ඉවරනකොට කෙනෙක් රහත් වුණා කියලා තියෙනවා. කොහොමද ඒක උනේ? කොහොමද ඒ තුලින්? අපි දැන් හරි උත්තරේ දැම්මොත් ජරා කියන්නේ දිරනවා කියලා දැන් මොන හරි වචන වල අර්ථය දැම්මොත් එයිද අපිට මේක? මේ රෝණ පැත්තකින් බහැගත්තේ එක වචනේ මේ සාධනේ සියල්ලටම බහැගන්න පුළුවන්. වෙන මොකුත්ම ඕනේ නැහැ. එක ගාතම එක සූත්‍රයෙන් එක කාරණෙන් එක වචනේ එක අකුරක් තියෙනවා නම් මොන හරි කියලා ඒත් ඒ වගේමයි. ඒක තමයි මේ හැටි. අපිට කිව්වොත් ජරාව කියලා යඩනන ඕනේ. දිරනවා නම් තේරෙන්නේ. දිරනවා නම් මොකද වෙන්නේ? මරණයක් තියෙනවා. එහෙමයි ධර්මයට බහැගන්නේ. දිරනවා නම් ජාතියක් තියෙනවා. ජාතිය කිව්වේ දුක්ඛාරය සත්‍ය. අන්න එකෙන් ඉගෙන ගන්න දුක්ඛාරය සත්‍ය. නේ දුක්ඛාරය සත්‍ය කිව්වේ පංච උපාදානස්කන්ධන රූප උපාදානස්කන්ධා. එහෙනම් දුකක් තියෙනවා. දුක්ඛාරය සත්‍ය. දුකට හේතුව සමුදයක් තියෙනවා. නැත්තම් අර ටික වෙන්නේ නැහැ. දුකේ Nirodhe margaye කියලා අන්න චතුරාර්ය සත්‍ය එතනින් අහුලලා ගන්නවා. එහෙමයි අර්ථය ගන්න. ඊට පස්සේ පංච උපාදානස්කන්ධය පිළිබඳ එතනින් අර එහෙනම් ජාතිය නම් මෙතෙන් ආපේක නම් භවේ උපාදානයි කියලා අවිද්‍යාව දක්වනවා. මට කියන්න දැන් එයා ඒ ටික එතනින් ඔහොම ගත්තා නම් සූත්‍රය රඳ දැන් ගිය කොහට යනකොට එහෙම රයි යන්නේ
නැහැ. අසරව මහන්සේ අර මට ඉස්සෙල්ලා කීප එක තේරුන්නේ නැහැ දැන්. ජරාව කියනකොට
ජරාව කියලා කිව්ව කිමු කොතන හරි ශාසනයේ තියෙනව නම් වචනය ජරාව
කියලා සූත්‍රයක.
එයා ඒකේ වචන විතරක් නෙවෙයි යාට තේරෙන්නේ.
එහෙමයි.
දිරනවා කියලා තියෙනවා නම් මරණය හැ පැත්තේ. ජාතිය මෙහා පැත්තේ. ඒ වචන ටිකත් අර තුලම තියෙනවා. කියන එක
තියෙන්න ඕන.
අනිවාර්යයෙන්ම මම කියනවා වෙන්න පුතේවත් වෙන්නන්න කියලා තියෙන දැනුත්.
ඒකේ අදහස් කලේ මොකද්ද කියන්නේ? දැන් ජරාව කියනකොට
දැන් අපි සාසනියන චතුරාර්ය සත්‍ය පිළිබඳව දර්ශනේ අහගත්ත කියමුකෝ. ඔන්න මෙහෙමයි දුක එන්නේ මෙහෙමයි කියලා ඉවරලා. අන්න එහෙම අහගත්ත කෙනාගේ ඒ නුණ වැඩෙන්න බෑ.
අන්න ඒකයි. වචන ටික නෙමෙයි. වචන ටික නෙමෙයි.
වචන ටික නෙවෙයිනේ.
කොහොමද ජරා?
අන්න හරි. දැන් එයා බලනවා ඔහම. කොහොම දැන් දිරනවා. හරි. දිරන පැත්තට නුයිකේව තියේ. මේකට බැහැ ගන්න විදිය. දිරනවා නම් යන්තනක ජරාව කියලා තියෙනවා නම් මතක තියාගන්න කියන බුදුහාමුදුර එතන ජාතියක් අයිති. මරණයත් එතන අයිති. ජාති ජරා මරණ අයිති නම් ඒ කිව්වේ මොකද්ද? දුක්ඛාරේ සත්‍ය කියලා තේරෙනවා.
එතන ඒකයි. එතනම තියෙන්න ඕනනේ.
අනේ. එතනමයි තියෙන්නේ ධර්මතාවේ. මොකද රූපේ නම් අපි හිතමුකෝ රූපේ කියලා. රූපේ දිරනවා කිව්වා. නේද? එහෙනම් දිරනවන හරි මරණයක් තියෙනවා, ජාතියක් තියෙනවා. ජරා මරණ ටික තියෙනවා නම් මේ පෙන්නේ දුක්ඛාරේ සත්‍ය. එහෙනම් ඒ රූපේ කියන්නේ චන්දරාගෙත් මොකද වෙන්න ඕන? එහෙනම් දුක්ඛ සමුදය ආරිය සත්‍යයක් තියෙයි. එහෙනම් ඒබඳු රූපේ කියන්නේ චන්දරාගෙ නැති වුණොත් මොකද වෙන්නේ? ඒකේ නඩේ දුක එන්නේ නැහැ කියන එකක් තියෙනවා. ඒකට බලන්නත් තියෙන්නේ මොකද්ද? රූපේම ගැනම නෙවෙයිද? දැන් එහෙනම් අර ජරාව කියන වචනේ තියෙනකොටම නේද චතුරාර්ය සත්‍ය කියලා බුදුහාමුදුරු
කියලා තියෙනවා. ඒකේ අදහස් කරන එක තාම ආවේ නැහැ. ඒ කියන්නේ
එතනින් අදහස් කරන්නේ අපි දැන් ධර්ම කාරණාවක් විමසනකොට කොහොමද විමසිය යුත්තේ කියන එක බුදුහාමුදුරුව පෙන්නනවා. අපිට දැන් කාරණාවක් සූත්‍රයක හෝ පොතනක හරි තියෙනකොට අපි හැමදාම ඒකේ වෙනම කාරණා ටික මොකද්ද මේ වචනෙන් කිව්වේ? මොකද්ද මේකෙන් කිව්වේ කියලා ඒ වගේ අර්ථනේ හොයන්න ගියේ. බුදුරජාණන් වහන්සේ
එහෙම ඒක තමයි. එතනින් එහෙම එකක් වෙන්න බෑනේ. ඒකයි මම
බලන්සේ කියන්නේ. එහෙම එතනින් එහෙම හොයන්න එපයි කියලායි පෙන්නන්නේ. එතනින් එහෙම හොයන එක නෙවෙයි. අපිට ඒක අවශ්‍යනේ. දැන් අපි ඉගෙන ගන්න මහා උපදේශ චතුරාර්ය සත්‍යෙට බහලා බලන්න කියනවා. පටිච්ච සමුප්පාදයට බහලා බලන්න කියලා. එහෙමයි බහලා බලන්න කිවි.
දැන් ඒ දෙක කොහොමද උතනින් ගන්න?
දැන් ඒක තමයි මම කියේ දැන් රූපේ දිරනවා කියලා තිබුණා නම්.
ඔව්.
කොහොමද චතුරාර්ය සත්‍යෙට ඒක බහලාන්නේ?
ඒක තමයි.
ඔව්. අන්න. කොතන හරි තියෙනවනම් රූපේ දිරනවා කියමුකෝ. ඉගෙන ගන්න එක බහලා බලන විදිය. මේකට අයිති සත්‍ය දෙකක් තියෙනවා. ආ මේකට අයිති සත්‍ය දෙකක් තියෙනවා. එකක් තමයි මේ රූපය අපි බුදුහාමුදුරු පෙන්නලා තියෙනවානේ. මේ රූපය හටගන්නේ හේතුන්ගෙන් කියනවා. මොකද හේතුන්ගෙන් හටගන්නේ කියනවා. ඒක නොයේ පැතිකඩවලින් තියෙනවා. උදේවැය ඥානාදී බලන මොනවද හේතු කියලා. ඕ බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල පෙන්නනවා කෙනෙකුට තේරෙනවා නම් යමක් හේතුන්ගෙන් හටගන්නේ කියලා. මොකවත් වෙන කල්පනා කරන්න නෑ අනිත් පැත්තට. එයාට හේතුන්ගෙන් හටගන්නේ කියලා නම් බය නැතුව කියන්න පුළුවන් අනිත්‍යයි කියලා. එහෙමයි වෙන්නන්නේ අනිත්‍යයි කියලා. ඕ යමක් අනිත්‍යයි නම් ඕ යද නිච්ඡන් තන් දුක්ඛං කියනවනේ. යමක් අනිත්‍යයි නම් ඒක දුකයි. හැබැයි ඒක ආර්ය සත්‍යය. ඕ ඒකද අපිට ප්‍රශ්නයක් උනේ නෑ. අපිට ප්‍රශ්නයක් උනේ නෑ මෙතන ගිනි බෝලයක් තිබ්බොත්. ඕ අදන පොන්චි දරුවෙක් හිටියෝ පැදුරක දාලා බඩ ගන්න. තේරුණාද? බඩ ගන්න දරුවෙක් හිටියොත් මේක දකින්නකොට මොකද වෙන්නේ මේ දරුවා මෙතෙන්?
ගින් අල්ලන.
අල්ලන. හරි. අල්ලපු ගමන් කවුද අර දරුවා මෙතෙන් තල්ලු කරු කියන්නේ? මෙතන. ඇවිල්ලා අත දාන්න තල්ලු කරු කවුද?
තණ්හාව නේ ආසාව කැනත්ත.
චතුරාර්ය සත්‍ය පිළිබඳව දන්නේ නැති එක. වෙන මොකුත් නෑ. ආ. මෙන්න මේ ගිනි බෝලේට අයිති ධර්මයක් තිබුණා පිස්සෙන කම. මොන මතකද යා රූපෙට අයිති ධර්මයක් තියෙනවා ආර්ය සත්‍යයක. ඒක දුක්ඛ ආර්ය සත්‍යය. ඒක හේතුන්ගෙන් හටගත්ත ඒ හින්දා ඒක අනිත්‍යයි නං ඒක දුකයි කියන ධර්මතාවය. ඒක හැබැයි අයිති කොතෙන්ද? රූපෙට. මොන මතකද යා වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. හැබැයි අපිට ඕක කොහොමද දුකක් වෙන්නේ? අපිට දුකක් මෙයාව මෙතෙන්ට තල්ලු කරුවේ මේක ගිනි බෝලයක් මේකට අත දැම්මොත් අත පිස්සුනා කියලා දුක එනවා කියලා දන්න හින්දා දායි දන්නේ නැති හින්දා
දන්නේ
නැති හින්දා ඒකට කිව්ව අවිද්‍යාව කියලා. හැබැයි මෙතෙන්ට තල්ලු කරන වෙච්ච එක අතන හිටියත් ඒක ප්‍රශ්නේ මෙතෙන්ට තල්ලු වෙලා ආවනේ මෙයා.
ඒ තණ්හාව
හින්දා අන්න හරි. එහෙනම් අර නොදන්නාකම තියෙන තකල ඔයාලා මෙතෙන්ට කන්දට ආවා වගේ මෙයා මොකද වෙන්නේ අතෙන්ද? අරකට අයිති ධර්මතාවයේ පිස්සෙනකම ඒක දුක්ඛ ආර්ය සත්‍යය. එහෙමයි බුදුරජාණන් පෙන්නන්නේ. ඊළඟට අත දාපු ගමන් එන කායික මානසික දුක මොකද්ද? ඒකටයි දුක කියන්නේ. අරක අයිති ධර්මතාවයේ එයාට අත පිස්ස ඒක හැදුවේ තණ්හා වෙන්න නෙවෙයිද? කායික මානසික මට කියන්නේ අර දුක්ඛ ආර්ය සත්‍ය හැදී මොකෙන්ද කියන්නේ? මෙයාට හරි බුදුහාමුදුරු පෙන්වනවා මේ වෙලාවේ අත පිස්සුනා කියලා දුකාවේ තණ්හාවෙන්ද? හැබැයි නිකම්ම තණ්හාවව නෙවෙයිනේ. මට කියන්න අර දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ වෙලා තිබ්බනම්.
නොදන්න කමටනේ.
ඔව් අර දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ වෙලා තිබුණා නම්. මොකද්ද ඒක? පිස්සෙන කම. මේක හේතුන්ගෙන් හටගත්තේ. ඒ නිසා ඒ ධර්මතාවය අනිත්‍යයි. ඒ ධර්මතාවය අනිත්‍යන එක දුකයි කියලා මෙයාට ඒ දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ වෙලා තිබුණා නම් මේ අත පිස්සිලා එන දුක එනවද? ඒක එන්න ඉඩ තියෙනවද? එන්න ඉඩ නැහැනේ. එහෙනම් දැන් අපි දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගන්නකොට දැන් අර බහැ ගන්න විදිහ ඉස්සෙල්ලා හැවනේ. දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න විදිහ තමයි අපි සතිපට්ඨානෙ මෙන්න රූපය මෙහෙමයි කියලා පෙන්වන බුදුරජාණන් වහන්සේ. එතකොට අපි මේ දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ වෙනකොට මෙතෙන් එන එක මොකද වෙන්නේ? අරයගේ අර දරුවාගේ මෙතෙන්ට තල්ලු වෙන එක නවතිනවා. ඒකයි වෙන්නේ සමුදේ මොකද වෙන්නේ? අපේ ප්‍රහාණය වෙන්න ඕන. එතකොට අර අත පිස්සුනා කියලා එන කායික මානසික දුක මොකද
වෙන්නේ?
දුක අවසන් වෙනවා. එතකොට අන්න ප්‍රතිපදාවක් වැඩෙනවා මෙයාට. හැබැයි අර පිස්සෙනකම නැති වෙනවද? ගිනි බෝලේ මොන ප්‍රශ්නෙන්ද අපි මිදුනේ? මම ඉස්සර කිව්ව වෙන් වෙනාට දැන් ඒ ප්‍රශ්නේ නෝද යාට? ඒ ප්‍රශ්නේ යාට එන්නේ නැහැ. අර ප්‍රශ්نين අපි යොමුදෙනවා. ඒකෙන් තමයි අපි යොමුදවන්නේ. හැබැයි ඒකේ මොදවන්න අපිට කරන්න වැඩ පිළිවෙල තිබෙන්නේ මොකද්ද? අපිට දැන් මේ කායික මානසික දුක නෙවෙයි ගෙදරවත් දුල අරවම ගැටලා එහෙම කියලා බලන්න නෙවෙයි ඉන්නේ බෙන්වි. බුදුරජාණන් වහන්සේ. සත්‍යයක් පෙන්වලා දුන්න අපිට. ඒ සත්‍ය විමසන්න කිව්ව. හැබැයි ඒ සත්‍ය විමසන්න නම් ඇයි අපි ඒක විමසිය යුත්තේ? දැන් අර දරුවගේ ඈ මේ ගමන මෙතෙන්ද ගියොත් තමයි අරකින් පිස්සිලා මේ ප්‍රශ්නේ අපිට එන්නේ නේ. ඒ වාගේ අපි අද මෙතෙන්ට ආව ගමන ඈ මේකේ තියෙන පිස්සෙනකම අර ගිනි බෝලේ වාගේ. ඒකයි වෙන්නේ රූපේ. හැබැයි මේකට මොකද වෙලා තියෙන්නේ? අත දැම්මා වාගේ තමයි අපි අද කරගත්ත ටික. ඒ නිසා නේද අපිට කායික මානසික දුක ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ. හැබැයි අපි එහෙම අත දැම්මේ මෙන්න අරගේ ධර්මතාවයේ පිස්සෙනකම තියෙනවා. ඔකට ගිහිල්ලා බඩ ගාගෙන ගිහිල්ලා අත දැම්මොත් අත විසුනා කියලා දුක එනවා කියලා දන්නේ නැද්ද? දන්නේ නැති හින්දා. ඒක අවිද්‍යාව. ඒකට හේතුව මෙතෙන්ද තල්ලු වෙච්ච එක. එහෙම තල්ලුනේ නැත්තම් දුක නැහැ. දුකේ නිරෝධය. ඒකට කරන්න තියෙන මඟ මොකද්ද? රූපය කියන්නේ සමුදේ ධම්මානුපස්සති. හැබැයි ඒක මඟක් විතරයි. මාර්ග ආර්ය සත්‍ය කියන්නේ මේ දුක මෙන්න දුක ඇති වෙන හේතුව දුකෙන් මිදීම මිදෙන මඟ කියන එක දැනගන්න එක. ඒක මාර්ග ආර්ය සත්‍ය. අරක තමයි මොකද්ද? මඟ වඩන්න තියෙන. ඔව් ඒ මඟ වඩනකොට තමයි ඔව් මෙන්න මේ චතුරාර්ය සත්‍ය නෝනේ. හැබැයි අපිට මෙහෙම ප්‍රශ්න ආවනම් ඔව් ඇඟිලි දික් කරන්න පුළුවන් දැන් ඈ ගිනි බෝලේ හින්දා මේ දරුවා දුක් විඳින කියලා. අදහසක්වත් ගන්න පුළුවන්ද? රූපේ හින්දා කියලා. දැන් අපිට මොනවා හරි ප්‍රශ්න වෙනකොට අපේ අදහස කොහේට දැන් හිතේ?
රූපේ පැත්තට.
කොහේට හරියන්නේ නැද්ද අදහස? ඔව්. එහෙනම් මේ අදහස යන එකම රූපෙ මිදෙනවද උපාදානෙ?
මිදෙන්න ඕන අදහස ආවොත්. දැන් ඔය අදහස ගන්නෙ කොහොමද කියන එකයි මං අහන්නේ.
ඒ කියන්නේ
දැන් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයක් එන්න සම්මාදිට්ඨිය එන්න ඕනනේ. තව විදිහට කිව්වොත්. ඔව්.
ඒකට තමයි බුදුරජාණන් වහන්සේ දැන් අපිට පෙන්නනවානේ. ඔව් මෙන්න වෙච්චි දෝෂේ අපිට. දැන් අපිට තේරෙනවානේ මේ දරුවාට දැන් චතුරාර්ය සත්‍ය නුවණ එන්න නම් ඔව් ওই දෝෂේ පෙන්නලා දෙන්න ඕනේ නැද්ද?
පෙන්නලා දෙන්න ඕනේ.
පෙන්නලා දෙන්න ඕනේ. අපි ඒතර සරලව පුතේ මේක පිස්සෙන එකක්. ඔව් මේකට අත දැම්මොත් මොකද වෙන්නේ උඹට? අත පිස්සුනා කියලා දුක එනවා. ඔව් නේද? ඒ දුකට හේතුව අරක පිස්සෙන එක නෙමෙයි උඹ ගිහිල්ලා අත දාපියක. ඔව්. උඹ අත දැම්මේ නැත්තම් පිස්සෙන්නේ නැහැ. එහෙම වුණා නම් උඹට අත පිස්සුනා කියලා දුක එන්නේ නැහැ. ඒකට උඹ කරන්න ඕන මොකද්ද? ඔන්න ඕක අහගෙන ওই නුවණ වැඩෙන්න රූපය ගැන මොකද කරන්න කියන්නේ? මේක මේ විදිය හේතුන්ගෙන් හැදිලා තින්නේ. පිස්සෙනකම හදාගත්ත හේතුන්ගෙන් හැදිලා තින්නේ. මෙන්න ඒකේ යථාර්ථය කියලා විමසන්න ඕන. ඒ විමසනකොට මොකද වෙන්නේ? මේ චතුරාර්ය සත්‍ය නුවණයි වැඩෙන්නේ. වෙන මොකුත් වැඩෙන්නේ.
එකෙන් රූපය හටගත්තේ කොහමද කියලා විමසන්නවා.
සමුදේ දැන් පේනවනේ සතිපට්ඨානිය අපිට.
ඔව්.
ඔව් වැඩපිළිවෙල. අන්න දැන් ඒක විමසන්න විමසන්න මොකද වෙන්නේ? ඔව්. දැන් මෙයා හිතන්නකෝ මේක අහගත්තපම කියලා. ඔව්. අහගත්ත පමණකින් ඔව්.
එහෙනම්
දැන් මෙතෙන් නොයන එක නවතින්නේ නැහැ. එතකොට එයාට වැඩපිළිවෙලක් කරන්න තියෙනවා.
අසර උභහන්සට ඒක දැන් උදාහරණයක් අරගෙන ප්‍රායෝගික එකක්. දැන් ඔක උපමාවේ ඔය අදහස යම් කිසි ප්‍රමාණයකට වැටහෙනවා. දැන් අපි අපි හිතමු දැන් ඇහෙන් රූපයක් දකිනකොට කියලා.
හරි ඒක තමයි මම කියන්නම්කෝ.
ඔව්.
ඔව්. දැන් විවාහ වෙච්ච අය ඇතිනේ. ඔව් කොහොමද දන්නේ විවාහ වෙලා ඉන්නවා කියමුකෝ. සරලව ඈ. ඔව්. හරි. යම් දවසක ඇහැට රූපය හම්බුණා
කියමුකෝ.
ඔව්. රූපේ හම්බ වෙච්ච වෙලාවේ ඔව්. සරෝමාවේ මොකද්ද කැමැත්තක් එන්නේ. මොන මතක තියාගන්න. මොකවත් විස්තර නැහැ. ඔය කැමැත්තට විස්තර මොකවත් ඇයිද
නැහැ.
ඔව් කැමැත්ත ආපු ගමන් ඒ වෙලාවේ මෙයා මට ගැළපෙනවා, මෙයා ලස්සනයි, මේ විදියයි මට තමයි හරියන්නේ කියලා සිතුවිලි ටිකක් ආවේ නැද්ද?
එනවා.
ඒකට කියන්නේ ලැන්ග්වේජ් එක කියලා. ඒකටයි උපාදානිය කියන්නේ. නෝ මට කියන්නකෝ ඒ වෙලාවෙම ඒ රූපේ ඔබෙන් වෙන් වුණොත් ඔබට මොකද වෙන්නේ කියලා?
දුකයි.
දුක එනවනේ. ඔව්. මොකක්ද දැන් යන්නේ? අන්න ඇහැටම වෙච්ච රූපේ. ඔව් දැන් ඔබ විස්තර නැහැ බුදුහාඳුර මෙන්න ඇහැටම වෙන රූපේ කියලා ධර්මකාරණ පෙන්නනවනේ. ඒකේ ගෙවල් දොරවල් කවුරු හරි නෝන මහත්තයෙ මොකවා සිටිය නෙවෙයිනේ. හැබැයි ඇහැට රූපේ ගැටුණා, කැමැත්තක් ආවා නේ. කැමැත්ත ආපු වෙලාවෙ මොකද උනේ?
දුකයි.
ඔහෝ අපිට ඉපදුනේ දුක. අය වෙන මොකුත් ආව නෙවේ. ඔව් ගෙදර ඇවිල්ලා දැන් මොකද උනේ? අපි කල්පනා කර කර
හරි ඒ විස්තර ටික හරි. දැන් ඒ කැමැත්ත ඉන්නේ කොහමද?
කැමැත්ත
එතනනේ අපි අල්ලන්නේ.
කැමැත්ත ඇත්ත එන්නේ අපිට නුවණ නැති හින්දා. වෙන මොකුත් නිසා නෙවෙයි. මේ වෙලාවේ මෙහෙම කැමති වුණොත් ඕ මේ විදිහේ ලං වෙනවා රූපෙට. එහෙම ලං වුණොත් ඒ රූපෙ මේ දැන් වෙන් වෙනකොට අපිට දුක එනවා කියලා දන්නේ නැති හින්දා. ඒ නොදන්නාකම මට කියන්නේ ඒ වෙලාවේ ඔබට තිබුණා නම් මෙන්න හැට රූපේ හම් වෙනකොට ඕ මෙහෙම කැමැත්තාව මම මට ගැළපෙනවා මෙහෙමයි කියලා ලං වුණොත් ඒ රූපේ වෙන් වෙනකොට දුක එනවා කියලා එදා ඒ කැවණුවන තිබුණා නම් මොකද වෙන්නේ? එනවද ජුට්ටක කැමැත්ත
තිබුණා නම් එන්නේ
නැහැ. එන්නේ නැහැ.
අපි දැන් මේ මොහොතේ ගම්මුකෝ. මේ මොහොතේ ඔන්න මට මේ මහත්ය පේනවා. නැත්තම් ඔබ වහන්සේ පේනවා. ඒක රූපයක් ලැබෙනවනේ.
ඔව්.
එතකොට ඔය පැත්තෙන් ගත්තොත් ඒ රූපෙට කැමති වුණොත් දුකයි. ඒ සාමාන්‍ය මට්ටමනේ.
නැහැ. එතන ඒ අදහසනේ රූපෙට කැමති වුණොත් දුක කියන එක නෙවෙයි. ඔව්. ඇයි අපි රූපෙට කැමති වෙන්නේ?
අන්න ඒ ඇයි කැමති?
රූපෙට කැමති වෙන්නේ අපිට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව නුවණ නැති හින්දා. ඔව්. නුවණ තියෙනවා නම්?
නුවණ තියෙනවා නම් යෙදෙන්න බෑ.
නුවණ තියෙනවා නම් යෙදෙන්නේ නෑනේ. ඔව්. නුවණ තියෙනවා නම් යෙදෙන්නේ නෑ අපිට.
ඔව්.
එතකොට මොකද්ද නුවණ කියන්නේ එතකොට?
අනේ ඒක තමයි.
ඒක තමයි පෙන්වන්නේ. මෙන්න රූපේ විපරිණාමනේ. ඒකට ඒකට අයිති ධර්මතාවය. ඔව් දැන් සරලව මතක් කරගන්න. ඔව් රූපේ කියන්නේ වෙන් වෙලා යන එකක්. ඒක ඒක ගැන මුකුත් කාරණා අපිට අදාළ නැහැනේ. ඔව් කිවනේ ඒක හිතට ගනුදෙනුවක් වෙච්ච එකක් නෙවෙයි. අපි මුලින්ම කතා කරන්නේ මේක උපාදාන වුණොත් ප්‍රශ්නේ එන්නේ. මේකට ලං වුණොත් ප්‍රශ්නේ එන්නේ කියලා ඒගොල්ලෝ. මං හරි ඒක ඔහොම තේරෙන්න මම එහෙම කියන්නම්කෝ හරි. එතකොට තව කාරණයක් වැටහෙයි. ඔව් මට ඔන්න උත්තර දෙන්නකෝ මෙහෙම. හරි. දැන් මේවා අපි සාරල කලින් ඉස්සර කියපුවා. දැන් මෙහෙම පේනවනේ. හරි ඉතල කියන්නේ මෙහෙම පේනකොට.
ඔව්.
දැන් හාමුදුරුවෝ කියලා අදහසක් ගෙයිනේ.
එහෙමයි.
හරි. ඒකත් පැත්තකට දාන්නකෝ. ඔව්. පේනකොට මිනිස්සේ කියලා හරි අදහසක් ගෙයිනේ. ඒකත් පැත්තකට දාන්නකෝ. ඔව්. මොනව හරි පේන්නේ පාටක් කියලා හරි අදහසක් ගෙයිනේ. ඒකත් පැත්තකට පේන්නේ මට කියලා හරි වට අදහසක් වෙනවනේ. ඒකත් දාන්නකෝ පැත්තකට. පේන්නේ බාහිරයට කියලා. ඔය ඔක්කොම අදහස් පැත්තකට දාදිත් පේන්නේ නැද්ද?
පේන
පේනවනේ. හරි මොනවද මට කියන්න දැන් කියන්න පුළුවන්ද කියලා මොනවද
පේනවා කියන්නේ මොනවද කියලා කියන්න බෑ.
අන්න හරි පේනවා
පේනවා
පේනවා ධර්මතාවයන්නේ තියෙන්නේ
ධර්මතාවය.
ඔන්න දැන් අහ ගන්නවා. එතකොට ලේසි. ඔව් මොකක්ද ඒ කියලා. ඒකයි බුදුහාමුදුරුගේ සුණාත ධර්ම. ඔන්න බුදුහාමුදුරු දේශනා කරනවා අපිට හරියටම පෙන්වන්නේ ඒක විතරයි ධාරණය කරගන්න කියන්නේ. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මොකද්ද? ඔව් මෙන්න මේ පෙනීම හේතු ප්‍රත්‍යයි. අපි දැන් ධම්මට්ටි ඥානයේ කිය නෝනෝල් දිනවනේ පෙන්නල බුදුරජාණන් වහන්සේ
මේ වචන කොටනේ පෙනීම
හේතු ප්‍රත්‍යයි කියනවා. ඔව් ඒක නොයේ පැතිකඩවල වලින් පෙන්නල දින හැයි රූපේ හිතයි නිසා ওই විදිහ ධර්ම කාරණා ගොඩාක් තියෙනවා. එහෙම නැත්නම් පංච වාදානස්කන්ධය කියලා ඔහොම කාරණා පෙන්නනවා. හරි මම දැන් එක එක උදාහරණයකට ඇහැයි රූපේ හිතයි නිසා කියලා පෙවුනේ කියමුකෝ. හරි මට පුළුවන් ද හිත ඇතුලේ ඔකට සංඥාවක් හදාගන්න කියන බං මම එහෙම කියනකොට
කියන්නේ ඇහැ රූපේ හිතයි කියනකොට
මම ඉස්සෙල්ලා කිව්වනේ පේන්නේ මට කියලා හරි පේන දේ බාහිරේ කියලා පේන්නේ හාමුදුරුවෝ පේන්නේ මයි ඔක්කොම පැත්තකට දැම්මනේ. හරි ඒවට තියෙනවා හිත ඇතුලේ සංඥා සංකාර කරන්න ඕන තරම් ඒවට පුළුවන්. හරි පෙරීම ඇහැයි රූපේ හිතයි නිසා මහණනි කියලා ඔන්න පෙන්නනවා. ඔව් දැන් ඕක ධාරණය වෙනව ඇරෙන්න මට ඔකට සංඥාවක් හරි සංකාර හරි කරන්න පුළුවන්ද කියලා බලන්න.
දැන් ඔබ හන්සේ ඇහැයි කියනකොට ඇහැට සංඥාවක්
එනවා.
රූපයයි කියනකොට
අන්න හරි. දැන් මොකක්ද ඒ සංඥාව?
ඒක තමයි.
ඔව් ඒක තමයි අපිට තියෙන ගැටලුව.
ඔව්
අපි සංකාර කරන්නේ අන්න ඒ ටිකට හැමදාම.
ඔව්
ඒ හින්දා තමයි අපිට රූපය අහුවෙලා තියෙන්නේ. ඔව් රූප අහුයි නොවෙන්න නෙවණ වෙන්නේ. ඔන්න බුදුහාමුදුරුවෝ සත්‍ය වෙන. මං කියවන අර විස්තර ටික අයින් කරන්න කියලා ඉවරලා.
ඔව්
ඒ ඔක්කොම අයින් කර හැ කියන්නේ මේවා එකක් හරි රූපේ කියන්නේ මෙහෙමයි කියලා මොනව හරි තිබ්බෝ මං කිව්වා පේන්නේ මට කියලා හරි තිබුණා එකක් පැත්තකට දාන්න.
ඔව් ඔය පේනවා කියන ටික පැත්තට දැම්ම
කියනකොට ඔන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා.
ඔව්
ඔව් පෙනීම වෙන්නේ ඇහැයි රූපෙයි හිතයි මුල් කරගෙන. හරි. ඔව් දැන් අපිට ආන්නේකට හිතේ චිත්‍රය ඇඳෙන්න බෑ. ඔන්න ඔබට සංඥා දිරු සංඥාව තිබ්බොත් ඔබ ඔසේ දුවනවා. ඔබට සංකාර කරන්නත් බෑ. ඔව් බුදුරජාණන් සත්‍යය පෙන්වන්නේ. එතකොට යමක් ඔන්න හේතුන්ගෙන් හටගත්තා. හේතුන්ගෙන් හටගත්ත නම් මහණනි ඒ ධර්මතාවයේ අනිත්‍යයි කියලා පෙන්වනවා. ඔන්න දැන් අනිත්‍යයි කියලා මං කියනකොට ඒකට පුළුවන් ද සංඥාවක් හදාගන්න?
අනිත්‍ය දැක්කොත් බෑ.
සංකාරයක් හදන්න පුළුවන්ද ඒකට? බෑනේ.
ඔව්.
දැන් මේ බැරි වෙන්නේ මොකක්කින්දද? මෙහෙන් බුදුහාමුදුරුවෝ පෙන්වන දේ අපිට එනකොට. එතකොට ඒ තාක්කල් මොකද වෙන්නේ? ඒ තාක්කල් අපිට ඒක හම්බ වෙන්නේ නැහැ. මොකද? අපි අපි ගාව තියෙන සංඥාවක් මුල් කරගෙන මොකද කරන්නේ ඒකට? ඒකට සංකාර කරනවා. එතකොට අපි දැන් ධාරණය කරගත්තේ අරකද ඒකද? අපි ධාරණය කරගන්නේ ඒක. ඒකයි බුදුහාමුදුරුවන්ගේ වචනයයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ වෙලාවෙම. ඒක තමයි මේකෙන් පෙන්නන්නේ.
පෙනීම කියන එක හේතුන් නිසා කියලා ඇහෙනවා.
ඇහෙනවා.
නේද?
හරි. ඔව් දැන් ඇහෙනවනේ ඒක. දැන් කිව්වේ ඇහෙන එක ධාරණය කරගන්නනේ කියලා. හැබැයි අපිට ඇහෙන එකට වෙන මොකක්වත් ධාරණය කරගන්න නැහැ. ඔන්න බලන්න ඇහෙන එකට දැන් සංඥාවක් හදන්න පුළුවන්ද?
බැ.
දැන් සංකාර ගන්න පුළුවන්ද මොකවත්? බැ. ඔන්න ඇහෙන එක හරි ධාරණය කරගත්තා.
දැන් මෙහෙමයි. පෙනීම හේතුන් නිසා කිව්වොත් මොකුත්
අදහස් ගන්න බෑ.
අදහසක් ගන්න
බෑ. ආ ඒක තමයි පෙන්නලා තියෙන සත්‍ය.
ඔව්.
බුදුරජාණන්
වහන්සේ ඇහැයි රූපෙයි ඒව කියනකොට එනවා
ගලා. ඒත් ඒ අපි මොනවා හරි තියෙන හින්දා අපි ගාව ගලාගෙන යන්නේ ඒක තමයි.
ඒක තමයි මම.
ඔව් එහෙම වෙන්න බෑ. ඇහැ පිළිබඳව මොකුත් අපි ගාව දැන් අපි අහලා තියෙනවනේ කාරණා හැකියාවේ
පිළිබඳව
මොකුත් ආවොත් ඒකම තමයි දෝෂය
අපි. නෑ මම මේ කරුණටම එන්නේ ඒකයි.
එහෙමයි.
එතකොට ඒ දෝෂයක් නේ
ඒක. ඒක දෝෂයක්. ඒකයි මං කිව්වේ අර විතර ගිමු අපි ඇහැ කියන්නේ මෙහෙමයි කියලා සාහන් මොනවා හරි සංකාර කරපු හරි මොනවා හරි තියනවා කියලා. රූපේ කියන්නේ මෙහෙමයි හිත කියන්නේ. මං කිව්වේ අර එව්වත් ඔක්කොම පැත්තකට දාන්න. පේන්නේ මට කියලා හරි පේන්නේ දේ බාහිර ඒකත් පැත්තකට දාන්න. ඔක්කොම පැත්තකට දාපුවම ඔන්න අපිට බුදුහාමුදුරු පෙන්වන ඇහැයි රූපේයි හිතයි මෙහෙමයි පෙනීම උනේ කියලා. මේ පෙනීම වෙච්ච හේතුඵල ධර්මයේ පෙන්නවා. ඊට පස්සේ මෙහි පෙනීම හේතුන්ගෙන් හටගත්තා. එහෙනම් අනිත්‍ය යමක් අනිත්‍ය නම් ඒ ධර්මයේ දුකයි කියලා බුදුහාමුදුරු. දැන් දුකයි කියන එකට මොනව හරි පුළුවන් ද සංකල්ප කරන්න?
ඒක මේ හේතුන්ගෙන් හටගත්ත නිසා දුකයි.
එහෙනම් අර පැත්තේ හේතුඵල ධහමට නේද යන්න ඕන? ඔව්. ඔව් දැන් අපිට දුකයි කියනකොට හේතුඵල ධහමට ද අපේ හිත දුවන්නේ වෙන මොනවට හරිද?
වෙන එකට දුවන්න බෑ.
ඔව් අනේ රූපයකට දියෝ හරිද දැන්?
හරිද.
ආන් එහෙනම් පෙන්වන්න පුළුවන්ද වේදනාවකට හරි කොහට හරි දාලා?
බැ.
එහෙම නෙමෙයි වෙන්නන්න තියෙන බුදුරයන මෙන්න මේ
හේතුන්ගෙන් හටගස්සන
නිසා හේතුන්ගෙන් අර හැබැයි ඒකට මොනවා හරි සංඥාවක් හරි තියෙනවද
නෑ
නෑ නං අපේ දුකේ කතාවට මොනවා හරි විස්තරයක් තියෙනවද කියන්නේ එහෙන් එන්නේ නැහැ කොහෙන්වත්
හැබැයි අපිට දැන් හේතුන්ගෙන් හටගත්තා කියන්නේ ඇයි කියලා දැක්මක් එන්න ඕන නිකම්ම ඒක කඩපාඩම් කරගත්තට
බෑ ඒක තමයි දැන් ඔක ඉස්සරහට යනවනේ අපි ඔන්න හේතුන්ගෙන් හටගත්තා හරි හේතුන්ගෙන් හටගත්ත නේද අනිත්‍යයි අනිත්‍ය නේද දුකයි
ඔව් ඒක කතාවක්
ධර්මතාවයේ පෙන්වනවා
එහෙමයි
ආන් එබඳු අපිට මොකවත් විස්තරයක් කරන්න බැරි මුකුත් සංඥාවක් එන්නේ නැති මොකවත් සංකාර කරන්න බැරි ඒ ධර්මතාවයට තමයි අපි තණ්හාව යෙදෙන්නේ කැමැත්ත එන්නේ ඒකයි අර මං කිව්වේ අපිට යනකොට ඇහැට රූපයක් හම් වෙන වෙලාවේ කැමැත්තක් ආපු වෙලාවෙම මොකද උනේ ඔව් මෙයාමට ගැළපෙනවා ලස්සනයි කියලා විස්තර ටිකක් ආවගේ දැන් ඔන්න මෙහෙම ඒ ධර්මතාවයට මොකුත් විස්තරයක් අපි තුල ගොඩ නොනැගින අවස්ථාවක මේකේ අපි මොකුත් නැහැ දැන් මං කියන්නේ හේතුන්ගෙන් අටගත්තේ අනිත්‍යයි දුකයි මෙහෙමයි කියලා ඉවරලා ඕ එච්චරනේ අපිට ඒක ධර්මතාවේ එබඳු දේ අපිට ඕම හම්බ වෙනකොට පේනව ඇහෙනවා කියලා ඕ ආන් ඒ වෙලාවේ තමයි අපේ හිත තුල මොකද වෙන්නේ තණ්හාව කියන එක යෙදෙන්නේ කැමැත්ත යෙදෙන්නේ ඊළඟට ඔන්න බලන්න ඊට පස්සේ මොකද වෙන්නේ කියලා ඒ නිසා නෙවෙයිද ඔය කියපු ඔක්කොම වචනේ පේන්නේ මට පේන දේ බාහිරේ පේන්නේ හාමුදුරුව මොනහරි කියලා ඔක්කොම ටික ආවේ ඒක නිසා නෙවෙයිද
ඒක මම එහෙම කිව්වොත් පෙනීම විදිහට දැක්කේ නැති නිසා නේද ඊතුළු ටික
හරි දැන් මේ පෙනීම විදිහට අපිට දකින්ද ඕ දැන් අපිට යන්න එපේ වැඩ පිළිවෙලකින් ඕ හැබැයි අපි යොහොම හිතුවත් දැක්කේ නැතත් පෙනීම විදිහට කියලා නුවණක් ආවේ නැතත් ආවත් ඒක ඒ විදිහම නෙවෙයිද
ඒ විදිහම කියන්නේ දැන්
පෙනීමෙන් අවසන් වෙන්නේ නැද්ද?
අවසන් වෙන්නේ.
ආ මම හිතුවත් පෙනීමෙන් අවසන් වෙනවා කියලා. මං හිතුවේ නැතත් පෙනීමෙන් අවසන් වෙනවා කියලා. ඒක එහෙම අවසන් වෙන්නේ නැද්ද?
දැන් අපිට සාමාන්‍ය ජීවිතේ වෙන්නේ නැහනේ.
ඔව් ඒ වෙන්නේ නැද්ද?
ඔව්.
ඔව්. ඒකට එහෙම නොවෙන හින්දාද අපි මෝඩ හින්දාද?
අපි මෝඩයි.
අන්න ඉතින් අපි මෝඩකමනේ අපි දයින් වෙන්න
ඕනේ. ඒක තමයි මේ මෝඩකම කොහොමද?
අපි මෝඩකම අයින් කරගන්න නම් දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නේ මේක මේ විදිය හේතුන්ගෙන් හටගෙන ඔයදී අවසන් වෙන හැම නැත්තම් මේක හේතුන්ගෙන් හටගත් ඒ ධර්මයේ අනිත්‍යයි ඊට පස්සේ ඒ ධර්මයේ දුකයි මෙන්න මේක තමයි අපිට දැන් හම්බ වෙන්නේ කිව්වා බුදුහාමුදුරුවෝ මේ ටික හම්බ වෙනකොට අපි ගාව මොකද වෙන්නේ කැමැත්ත නේ හැබැයි මේක නිකන් එනව නෙවෙයි ඔව් මේ කැමැත්ත අපිට එන්නේ ඔව් ඒ බඳු ධර්මයේ අපිට ඔහොම හම්බ වෙද්දී මේ කැමැත්ත ආවොත් මොකද වෙන්නේ කියලා දන්නේ නැති හින්දා. මොකද්ද වෙන්නේ අපිට?
දැන් කැමැත්ත આવුත් දුක හම්බ වෙනවා කියන එක දන්නවනේ. ඒක ඒක දැක්කා කියමු. දැන් ඒත් මේ ඇයි කැමැත්ත එන්නේ? එතකොට කියනවා මේක හේතු දැක්කේ නැති හින්දා.
නෑ නෑ. හැර නෝන වැඩෙන්න බෑ. දැන් අපිට තියෙන්නේ දැක්මනේ. ඔව් දැක්ම නෙවෙයි. අපිට එතකොට ඒක පිරෙන්න වැඩපිළිවෙලක් කරන්න ඕන. ඔව් ඒ වැඩපිළිවෙල නොකර පිරෙන්නේ නෑ. ඔව් දැන් අපි ගාව තියෙන දනි දර්ශනේනේ. ඔව් අපි හැමෝම දන්නවනේ මේව පේනවා බෙනීමට කැමැත්ත આવුත් ප්‍රශ්න එනවා. කියලා අපි ගාව දැක්ම තියෙනවා.
නෑ ඒ දැක්ම පිරිසිදුද? ඒකට අපිට
පරිපූර්ණ භාවයට පත් වෙන්නේ ඕ දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිඳ අවබෝධ කරගන්න. හැබැයි සත්‍ය ඥාන දැන් මට කියන්නකෝ බාන බුදුරජාණන් වහන්සේ ඕ ධම්මචක්කප්පවත්තන සූත්‍රය පෙන්වනවා. ඕ මොනවද පෙන්වලා දුන්නේ? ඊට පස්සේ මේකට රහත් වෙන්න අපි මොකද්ද කියන්නේ ඊට පස්සේ? ඕ රහත් වෙන්න වෙනම සූත්‍රයක් දෙනවා. අප අතනින් පෙන්වන්නේ සත්‍ය. ඕ මෙන්න මේ ටිකයි දැන් වෙලා තියෙන්නේ කියලා. ඕ මෙන්න මෙහෙම මේ මොකවත් නැහැ ආරූප චක්කුඥාන කතා කියන්නේ නැහැ. ඕ ජාති විදුක්ඛ ජරා විදුක්ඛ මෙතෙන් ආපු එක දුකයි කිව්වා. ඕ මෙතෙන් පුතේ දැන් ඔන්න අපි ඇවිල්ලා ඉන්නවා කිව්වනේ මං ඉස්සෙල්ලා. ඕ බලන්න මේ ලෝකේ අපේ බුදුහාමුදුරුවෝ වෙන්න පුදේ තියෙන වෙනස විතරයි. ඒකයි එතනින් බුදුහාමුදුරුවෝ කියේ මොකක්ද දෙන්නේ අපිට? ඕ බලන්න සද්දව අර වෙනස් වෙන්නේ නැති බලන්න ඇත්ත නෙවෙයිද කියලා. ඔයාලට මේ වෙලාවේ දැන් බඩගින්න නැතිව දුකයි. හැබැයි මොනවද හිතෙන්නේ? එහෙම නැත්නම් මේ වෙලාවේ දාඩිය දාලා මොනවාරි පීඩාවක් එනවා. හැබැයි මේ පීඩාවට ඔයාලා ලෝකෙ මොනවද කොයිතරම් ගැන් වායු ගෝලයේ උෂ්ණත්වය කොහොම තමයි වෙන්නේ? උෂ්ණත්වයේ වැඩි වායු ගෝලයේ. ඊට පස්සේ මොනවාරි ගස් කොළන් කපලා. මට කියන්නේ ඒවට ඕ වෙන විසඳුමක් අපිට දෙන්න පුළුවන් වුණාද කියලා. අපි හැමදාම එහෙමනේ හිතුවේ. හැබැයි ওই විස්තර ඔක්කොම බුදුහාමුදුරුවෝ ගාවට කොලේක ලියාන ගියොත් අපේ මේ ප්‍රශ්නෙට කොහොමද බුදුහාමුදුරුවෝ විසඳුවේ කියලා. බුදුහාමුදුරුවෝ පෙන්නවා ඔබට මේ ප්‍රශ්නේ ආවේ දෙන්නා වින්දා ජාතිය නිසා ඒ ජරා මරණ ප්‍රශ්න කිව්වා. ඒක තමයි හැටි. හැබැයි අපි අර කියපුවා හරි දෙකක් වත්. ඔව් අපි කියපුව ඔක්කොම පැත්තකට දාන්න එනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නේ අතනින් මේ ඇයට වෙන්න අපිට වෙච්චි ප්‍රශ්නේ කියලා.
අසර එතන ඔබහන්සේ ජාතිය කියන්නේ මේ අපි ඉපදුන කතාවද නැහැ.
ඉපදුන කතාවනේ ඔක්කොම එතෙන්ද අදාළයි. මේ පේන එක ස්කන්ධයන්ගේ ආයතනයන්ගේ මේ ප්‍රශ්න ඔක්කොම එතෙන්ද අදාළයි. මොකද ඒක
ඔක්කොම
ධර්මතාව ටික තියෙයි.
ඔව් දැන් මේ මොහොතේ දැන් අපි
මේ සත්වේ පුජ්‍යලෙක මෙහෙම ඉපදීමක් ගැන නෙවෙයි.
නෑ ඒ විස්තර නෙමෙයි මං අහන්නේ. දැන් මේ ඔබහන්සේ දැන් මට ඔබහන්සේ පේනවා.
එහෙමයි.
එතන මේ කැමැත්ත ඇති වුණා නම් දුක.
ඔව්.
ඒකෙන්නේ පටන් ගත්තේ. එතකොට එතන ඒ සිද්ධිය දැන් මට රූපයක් ලැබුණානේ. ඔව්. ඔතනනේ ප්‍රශ්නේ
තියෙන්නේ.
එතකොට ඒක පැහැදිලි අවිද්‍යාව නිසායි ලැබෙන්න ඕන. තණ්හාවෙන් බැඳෙන නිසායි දුක. ඔව්. නේද? එතකොට ඒ කරුණ අපිට දැන් ප්‍රායෝගිකව ඔය වෙලාවේ. ඒක දකින්න විදිහක් තියනවාද?
ඔව් දකින්න විදිහක් තියෙනවා මේ විදිහට. ඔව්. මම මේක චිත්‍රයක් ඇඳ කියන්නකෝ.
එහෙමයි.
ඔව්. ගෑන් ළමයෙකුගේ අතින් පිරිමි ළමයෙක් අල්ලගෙන ඉන්නවා චිත්‍රයක් ඇඳ.
ඔව්.
හරි. මෙහෙම අල්ලගෙන ඉන්න ටික ඉතුරු වෙන්න ඉතුරු ටික ඔක්කොම මැකුවොත් අපිට අර විස්තරයක් එනවද මොකවත්?
නැහැ.
හරි. එන්නේ නැහැ. මහ රෑ කියලා හිතන්නකෝ. රෑ ඔන්න කරුවලයි. ඇඳේ දැන් මුදියගෙන අපි ඔහම ගෑන් ළමයෙකුගෙන් ඇල්ලුවා කියන්නකෝ. කරුවලේ රූප පේනවද දැන්?
නැහැ.
දැනෙන්නේ නැද්ද?
දැනෙනවා.
හරි. ආන් එහෙම දැනෙනකොටම එකයි වෙන්නේ මේ සත්‍ය වෙනයි වෙන්නේ මොකද්ද කියලා. මෙහෙම දැනෙනකොටම අපේ හිතේ චිත්‍රයක් ඇඳලා පෙන්වන්නේ නැද්ද?
පෙන්වනවා.
ඒකේ ලස්සනට මූණකට නාසය අතපය ටික දාලා. ඔව්. ඒ චිත්‍රය දිහා අන්න හරි. ඔව්. ඒ චිත්‍රය දිහාවට නෙවෙයිද අපේ හිත යොමු වෙලා
තියෙන්නේ?
ඔව්. ඒ හිත හැබැයි මේ දැනීමටද?
නැහැ.
නෑ ඒ හිත ඒ චිත්‍ර දිහාවටයි අපි තල්ලුනේ අර දරුවා තල්ලුනා වගේ. දැන් ඒකට තල්ලු වෙලා ඒක දිහා බලන මෙයා ලස්සනයි හැඩයි මෙයා මට ගැළපෙනවා මෙයා මෙහෙමයි කී කී සංකල්ප හදනවා. එහෙම හදන්න නෙවෙයිද අපිට රාගය
ආවේ. ඒක දැන් ඔන්න ඔතන දැන් අපි මේ දැනීමටයි සංකල්ප ටික හැදුවා.
ඒක තමයි හැදී. ඒකට මේ එහෙම වෙන්නේ මේ දැනීම අපිට පිරිසිදු අවබෝධ වෙන්නේ නැති
හින්දා
නැති හින්දා
මේක තමයි මම
හැබැයි නැති වෙන්න මේක පිරිසිදු අවබෝධ කරගන්න මේකේ අවබෝධය නොවිච්ච හින්දා වෙච්ච ප්‍රශ්නේ දැනගන්න බෑ
හරි
ඒ ප්‍රශ්නේ තමයි ඊළඟට. ඔව් අර සංකල්ප දිහා බලන්න.
මේ ඕක දුක එනවා කියන එක පැහැදිලි නේ.
හැබැයි කොහොමද ආවේ අපිට? ඒක පැහැදිලි කියොත් බෑ. මේක ආයෙපහු අනිත් පැත්තට යන විදිහක් තියෙනවා. ඔව් ඒක තමයි අර චිත්‍ර දිහා බලාගෙන අපි රාගේ හදා ගන්න ඕනේ. ඔව් නේද? ඒක දිහා බලාන රාගේ හදා ගන්නවා විතරක් නෙවෙයි. ඔව් ඒ රූපෙන් තමයි දැන් මේ අල්ලගෙන ඉන්නේ කියලා මොඩකමකුත් තියෙනවානේ. ඔව් දැන් ඔන්න මෙහෙන් දැනීම එනකොට ඔව් මේ දැනීම ආවේ ඒ රූපෙන් කියලා මොඩකමකුත්
තියෙනවා.
අන්න හරි ඒ රූපෙන් තමයි මේ දැනීම ආවේ කියලා. ඒ මොඩකමක් තියෙනවා.
ඔව්
රාගේ හදාගත් එකක් තියෙනවා. ඔව් ඒ නිසා මොකද කරන්නේ? ආයෙපහු මේ පැත්තට අත දාන්නේ. මේ රූපේ වටිනාකමක් හින්දාද අර මොඩකම හින්දාද?
අර මොඩකම.
ඔව්. එතකොට මොකද වෙන්නේ මේ රූපේ විපරිණාම වෙනකොට?
මේ රූපේ නම් ප්‍රශ්නයක් නෑ. අර රූපේ ඉතුරු වෙන එක නේද?
ඒක ඉතුරු වෙනවා නෙවෙයි. ඒකයි ඊළඟට මොකද පංච උපාදානස්කන්ධ දුක. ඒක දිහා බලන්න පුළුවන් අනේ මට මෙයා නැති වෙයිද කියලා පීඩා විඳින්න. එකක්.
ඔව්.
ඊළඟට අපි හිතමුකෝ මේ ආහාරයෙන් ඇදිච්චි කෙස්ලොම් නියද සම්මස් මේ අතුජි මුත්‍රා කුණු කියලා මේ රූපෙට මොන හරි වෙනකොටත් අඬන්න වෙලා නැද්ද?
මම මේ 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 රූපේ කියලා මං අදහස් කරේ අර අල්ලන එක.
හරි දැනීම දැනීම අපිට මේ දැන් එතනින් අතුරු දහන් වුණොත් හේතුන්ෙන් හටගත් එක මේ දැන් නැති වුණොත් මම මට දැනීම දැනීමෙන් අවසන් වුණා කියලා දඬන්නේ අරක දිහා බලනන.
ආවගත්ත දෙය දිහා.
ඔව් අර හිත තුල ගොඩනගා ගත්ත මේ දිහා බලනයි අපි සංකල්ප හදන්නේ. දැන් මට කියන්නකෝ මේවා අපිට අහුනේ මේ පැත්තෙන්ද අර හිත තුල ගොඩනැගිච්ච තැනින්ද?
හිත තුල ගොඩන.
ඔව් එහෙනම් මට පංච උපාදානස්කන්ධ දුක්ඛ කියනකොට පෙන්වන්නකෝ කොයි පැත්තෙන්ද කියලා ඉවරලා. කොහොමද ගොඩනැගුණේ කියලා?
හිත තුල ගොඩනගපු එකෙන්නේ.
අන්න හිත තුල ගොඩනගපු එකෙන් මේ දැනීම දැන් වෙන් කරන්න පුළුවන්ද?
වෙන් කරන්න බැරි අපේ මෝඩකම හින්දානේ.
හැබැයි අපිට එහෙම තේරෙනවා නම් මෙහෙම ප්‍රශ්නයක් මෙහෙන් දැනීම. හැබැයි මම මගේ හිත තුල ඇඳිච්ච චිත්‍ර දිහා බලන සංකල්ප හදලා ඒ දිහා බලනම රාගේ හදලා. එතකොට මට මේ ඔක්කොම කරලා තියෙන්නේ ඕ මේ පැත්තේ ගොඩ නැගිච්ච මේ අවිද්‍යාසහගත හිත මුල් කරගෙන කියලා. ඕ මට එතකොට ඒ අවිද්‍යාසහගත හිත මංගාව ගොඩ නැගෙන තාක්කල් ඕ මට මේකෙන් වෙන් වෙන්නත් බෑ එහෙන් වෙන් වෙන්නත් බෑ කියලා. ඕ එහෙම නුවණක් අපිට එනවනะ. ඕ මේ ප්‍රශ්නේ මොකද වෙන්නේ
එතකොට? එතකොට ඒ නුවණ භාවිතා වෙන්න වෙන්න අර දුකට යන එක නරකුත් නාතුගිනවනේ.
ඒ දුකට යන එක අවසන් වෙන්න එතකොට ඕක තමයි වැඩ පිළිවෙල. එතකොට මේ සත්‍යයයි අපිට තේරෙන්නේ.
ඒක තමයි. ඒ සත්‍ය කියන්නේ දැන් දැනීමක් එනකොට අපි අර සංකල්ප ටික මෙතෙන්ට ගේනවා.
ඒක ගේන්නේ.
ඔව්. ඔව්
දැන් මේක අපිට දැනීමක් එනවා කියන දැනින් එනව නෙවෙයිනේ.
ඔව්
අපිට එන්නේ දැනීම එනකොට විස්තර ටික.
විස්තර ටික කියන්නේ.
විස්තර ටික
දැනීම කියලා නෙවෙයිනේ.
නෑ දැනීම කියලා එන්නේ නෑ පෙනීම කියලා එන්නේත් නෑ.
හැබැයි
කවදා හරි විස්තර ටික අවසන් වෙවි එනකොට මේක දැනීම පෙනීම කියලා ඒ නුවණට. එතකන් එන්නේ නෑ. හැබැයි අපි ඊළඟට බලා ගන්නකෝ. ඔව්. අපිට වෙච්ච ටික දැන් අපි අපේ හිතේ දැන් බලන්න. එතකොට අපි රූපෙකින් දරාගෙන ඉඳලා තියෙනවා. දැනුණ විතරයි නේද?
ඔව්
එහෙන් එච්චරමයි හම්බුනේ. හැබැයි අපේ හිතේ ඇඳපු චිත්‍ර දිහා බලාගෙන ඒක ලස්සන කර කර ඒක හැඩ කරපු එක තමයි උපාදානෙ කිව්වේ. හැබැයි රූපේ හැඩ කෙරුවද? නෑ. හැබැයි ප්‍රශ්නේ මොකද්ද? අර ඉස්සෙල්ලා අපි කියපු කතාව රූප හේතුන්ගෙන් හටගත්ත එක විපරිණාම වෙනවා කියමුකෝ. ඔව්. හැබැයි අපි දැන් ලස්සන කරලා හැඩ කරලා ගොඩනගා ගත්තේ කොහෙද?
ඒක
හිතේ තියෙන. හැබැයි අපේ දෘෂ්ටියක් තියෙනවා ඒ ලස්සන කරලා හැඩ කරපු ටික රූපෙට අයිත් ඒකට සක්කාය දෘෂ්ටිය කියන. හැබැයි ඒ දෘෂ්ටිය තියෙන තාක්කල් මොකද වෙන්නේ? මේකෙන් මිදෙන්නේ
නැහැ.
හැබැයි අපිට දැන් තේරුණොත් ඊළඟ කාරණේ මේ හිත තියෙනවානේ. දේ හිත වෙනයි රාගය වෙනයි. හිත වෙනයි දේශේ වෙනයි හිත වෙනයි මෝහේ වෙනයි. අපිට ඇහැට රූපයක් හම්බ වෙනකොට හිත රූපෙත් එක්ක දෙක තුනේ රාගෙත් එක්කද කියන්නේ?
රාගෙත්
ඇහැට රූපයක් හම්බ වෙනකොට හිත එක තුනේ රූපෙකද රාගෙකද?
රාගෙක.
හැබැයි අපේ හිත කිව්වේ රාගෙක එක තුනා කියලාද රූපෙක එක තුනා කියලාද? දැන් රූපේ පස්සේ දීවේ හිත කොහේ එක්ක එකතු වෙච්චින්ද?
රාගෙත්
එක්ක. හරි අපි එහෙම හිත රාගෙත් එක්ක එකතු වුණාට පස්සේ අපේ හිත කිව්වේ මොකක් එක එකතුනා කියලාද?
රූපේ.
රූපේ ඒක වැරදි දෘෂ්තියක් නෙවෙයිද?
වැරදි.
හරි වැරදි දෘෂ්තිය නිසා නෙවෙයිද රූපේ පස්සේ දිව්වේ?
ඔව්.
දැන් රූපේ ඇත්වෙන්න අපිට දුක එන්නේ. රූපේ ඇත් වෙච්ච හින්දාද? හිත රාගෙත් එක්ක එකතුනා කිව්වේ රූපෙත් එක්ක එකතුනා කියන දෘෂ්තිය නිසාද?
දෘෂ්තිය.
හැබැයි එහෙම තේරුණොත් දැන්
ඒක තමයි ඒ
ඔව් නෑ මං කිව්වේ දැන් එහෙම අපිට වැටහීම එනවා නම්
එතකොට අපි රාගය නියල්ලන්නේ
රූපේ අන්න එහෙනම් දුරු කරගන්න හදන්නේ කොතනද
රාගය
අන්න හරි රාගය දුරු කරගන්න නම් මේ රාගයට හේතුනේ ඔය වැරද්දම නෙවෙයිද ඔව් රාගයට හේතුනේ තේ වැරද්දම නෙවෙයිද මෙහෙම ඇහැට රූපේ හම් වෙනකොට මොය මොන්නේ අර වාගේ අපිට රූපයක් ඇහැට හම් වෙනකොට හිතපොතේ එකතුනේ රාගයට මට ඔන්න බලන්නකො මේක ওই විදිහේ එකතු වෙන තාක්කල් ඔව් මෙන්න මේ විඥානයේ නාම රූප හදන වැඩපිළිවෙල අවසන් වෙන්නේ
නැහැ.
රහතන් වහන්සේට නැහැ. හිතට එකතු වෙන්න රාගය නැහැ, දේශේ නැහැ, මෝහේ නැහැ. ඔව්. එතන තියෙන්නේ සිහියයි ප්‍රඥාවයි. රහතන් වහන්සේ කියන්නේ කවුද කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. සිහියයි ප්‍රඥාවයි. එතකොට ප්‍රඥාව නම් තියෙන්නේ දැන් ඇහැට රූපේ හම් වෙනකොට ඒ හිතට එකතු වෙන්න තියෙන්නේ මොකද්ද?
එකතු වෙන්න දෙයක් නැහැ.
එකතු වෙන්නේ ප්‍රඥාව. ඒක අමුතුවෙන් එකතු වෙනව නෙවෙයි. දැන් අපිට මේ මම එකතු වෙන්න ඕන රාගය කියලා එකතන හැබැයි ප්‍රඥාව. අහන් ඒ වෙලාවට මට කියන්න ඒ හිතට ආය නාම රූප හදන්න පුළුවන්ද කියලා?
බැහැ.
බැ. එතකොට මොකද වෙන්නේ? ඒ විඥාන නිරෝධෙන් නාම රූප නිරෝධය කියන්නේ මේ අවසන් වෙවි යනවා නෙවෙයි. මෙතනින් අවසන් වෙනින් ඩාය පිළියෙල වෙන්නේ නැහැ. ජරා මරණ කරා යන අපිට මොකද වෙන්නේ? ඒ විඥානෙට අපිට කියනවා කර්ම විඥානය කියලා. මෙන්න මෙහෙම දෝෂේ තිබුණු හින්දා නෙවෙයිද දැනටත් මට මේ ප්‍රශ්නේ එන්නේ
තියෙන හින්දා
මේ ප්‍රශ්නේ එන්නේ
එතකොට අර ප්‍රඥාවට පේන්න ඕන මේ නිසයි මේ
අන්න හරි දැන් නිකන් හිතමුකෝ අපිට අර දෘෂ්ටි අතහැරුණා කියලා මම උදාහරණයක් කියන්නේ කවුරු සෝවන් වුණා කියමුකෝ ඕ හිත එකතු වෙන්නේ රාගෙත් එක්ක ඕ හිත පෙන්වීම වෙනදා එකතුනේ රූපෙත් එක්ක කියලා ඒ වැරද්ද අයින් වෙලා තිබ්බොත් එයා ඊළඟට කරන්නේ හිත එකතුනේ රාගදේශෙක ඒක අයින් කරගන්නයි කටයුතු කරන්න ඕන කියන එක නෙවෙයි එයා ගිනුවනේ
ඒක තමයි
ඔව් එයා ගිනුවනේ එතන මොකද ඒක තමයි මේ ගින්න හදා ඔව් හිත රාගදේශ මොහ සහිතයි නම් ඒක දසමයක්ද තියෙන්නේ දසමයක් හරි දුක පංච උපාදානස්කන්ධය කෙරෙහි දසමයක්ද අපි කැමැත්ත තියෙන්නේ මේ 31 තලයේ දසමයක් කරේ දුක
තියෙනවා එහෙනම් සයින්ස් අවසරයි බාධාහැරට සමාහෙන්න ඕනේ දැන් මම ආයෙ එනවා අතෙන්ට දැන් මට ඔබ වහන්සේ කියලා පේද්දි දැන් මම ඔබ වහන්සේ කියලා දැනගන්න සයින්ස් නමක් කියලා එතකොට ඔබ වහන්සේගේ පැත්තේ නෙමෙයි දැන් මම හොයන්න ඕනේ මෙතන රාගයේ
පැත්තේ ඔව් සරලව එහෙම තේරුණත් ගැටලුවක් නැහැ හැබැයි ධර්මයේ ගැඹුරට යනකොට මෙහෙම කාරණකින් එක වෙන්නේ මම දන්නේ අපි ධර්මයේ පැත්තේ මම වෙන්නන්නේ පොඩි කාරණා
මට වචන ගොඩ නෙමෙයි ඕනේ
ඒක දන්න හරි අර්ථය තේරෙනවනේ
අර්ථයයි
ඕනේ අර්ථය තේරෙනවා දැන් එතකොට කිසි ගැටලුවක් වෙන්නේ නැමේ හිතේ කොයි විදිහෙද කියන එක අපිට මෙහෙම පේනවා කියමුකෝ ඒක වෙනවනේ අපිට ඔව් දැන් පුංචි දරුවෙක් හිටියොත් මමට කියන්නේ එයාට අපිට ආපු ප්‍රශ්නේ දුකාව කියලා මොනවා හරි මෙතනින් එල්ලුවා උන් මල් පොකුරා ඔව් පැදුර බොහොම දාලා ඉන්නවා ඔව් දැන් අරක අයින් කෙරුවොත් මේ දරුව අඬන්නේ නැද්ද අඬන මට කියන්නේ ඒ දරුවා මල් පොකුරක් ගැන දන්නවද
කියලා?
නෑ. නෑ. නිල් පාට රතු පාට දන්නවද?
නෑ.
රවුම් හතරක් දන්නවද?
නෑ.
පේන්නේ මට කියලා දන්නවද? පේන දේ බාහිර කියලා. එයා අඬන්නේ මොකටද කියන්නේ?
ඒක නැති වෙච්ච
ඉන්නේ. එහෙනම් උපාදාන වෙලා තිබ්බේ මේ
බාහිරේ
නෙවෙයි. කොතනද කියලා තේරෙනවනේ.
ඔව්.
මෙයාගේ ජීවිතේ වෙලා තියෙන මොකද්ද එහෙනම් මේ පෙනීම ඇහිම කියන ටික නෙවෙයිද?
එහෙම.
ඔව්. ඒකේ මොනෝහරි වෙනසක් වෙනකොටම ප්‍රශ්න නැද්ද එයාට?
තියෙනවා.
ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒකේ යථාර්ථය වෙනසක් වෙන එක නෙවෙයිද? ඔව්. එහෙනම් වෙනසක් වෙන තැන නේද යා ජීවිතය කරගෙන තියෙන්නේ? වෙනසක් වෙන තැන ජීවිතය කරගත්තේ හින්දා වෙනසක් වෙනකොට දුක එනවා නේද යාට?
ඔබ හිතේ ආයේ වෙනස කියන්නේ රූපේ පැත්තෙන්.
නෑ නෑ.
දැන් රාගයේ පැත්ත රාගයේ තියෙන හින්දානේ ඔය කතන්දරේ.
වෙනසක් වෙනවා කිව්වේ එහෙ නෙවෙයි.
ඔව්.
මොකද අපිට එහෙ වෙනසක් වෙනකොට
නෑ දැන් අර.
ළුවන් අපිට තිබ්බොත් ප්‍රශ්නේ එන්නේ නෑනේ.
ඔව්.
ඔව් එහෙනම් දැන් අපේ වෙනස තියෙන්නේ එතන නෙවෙයිනේ
එතන නෙවෙයි
එතන නෙවෙයිනේ වෙනස තියෙන්නේ අපේ තියෙන්නේ මොකක්ද එහෙනම් ඔව් මේ පැත්තෙන් අපිට නුවණ
නැති
ගොඩ නැගිලා නැති ඒක එතකොට අපිට තියෙන්නේ අනුවණකමනේ අනුවණකම කියලා මොකක්ද අපිට පෙන්නන්නේ අපිට මොනවා හරි කාරණා කිව්වට බෑ අනුවණකම කියලා ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ඕ දැන් ඒක තමයි වෙන්නේ ජීවිතේ වෙලා තියෙන්නෙම ඕ පේන ඇහෙන මේ ටික නම් ඕ මේ ටික කෙරෙහි නම් මේක බාහිරින් දකින්න බෑ වෙනම අපි ඉඳලා පේනවා කියලා එකක් නැහනේ ඕ එතකොට තියෙන්නේ වෙනම විස්තරයක් නේ අපි ගාව ඕ අපිට ජීවිතය කියලා හම්බ වෙලා තියෙන පේන ඇහෙනව දැනෙනව හිතෙන කියන ටිකනේ ඕ එතකොට ඔයින් තොරවමකුත් නැහනේ එතකොට ඔය තුල ඔය ටික නෙවෙයිද අපිට අහු වෙලා තියෙන්නේ
ඔය ටික තමයි.
ඔය ටිකනේ අහුවෙලා තියෙන්නේ. ඔය ටික අහුවෙන්නේ. ඔව්. ඔය ටිකට ඒ වෙනස වෙනවා කියලා අපි ගා නුවණ තියෙන ඉඳද? නෑ. ඔව් එතකොට දැන් නුවණ හදාගන්න කියලා වෙනම කොහෙන්වත් හදන්න නෑනේ.
නෑ. ඔය ටිකෙන්
ගන්න. වෙනම කොහෙන්වත් හදන්න නෑනේ.
ඒක තමයි. එතනින් පෙන්නන්න ඒ පේනවා, එහෙනවා, දැනෙනවා, දැනගන්න. ඔය
ටිකනේ.
ඔව්. ඔය ටිකෙන්මනේ නුවණ හදන්න.
ඔව් දැන් එතකොට අපිට මේ පේරීම වෙලා පාස්සේ අහුවෙලා එහෙම එකක් නෑනේ.
ඒ කතාව නෙමෙයි.
ඔව් එහෙම කතාවක් නෑනේ මං අර කියන්නේ. දැන් ගෙදර හදලාද කැමති වෙන්නේ කැමැත්ත හින්දාද ගෙදර හැදුවේ
කැමැත්ත හින්දා
ගෙදර හැදුවේ එහෙනම් දැන් මේ පෙනීම හැීම කියන ටික අපිට ඕ මෙහෙම වුණාට පස්සේ කැමති වෙනවද එහෙම නැත්නම් කැමැත්ත හින්දාමද මෙහෙම වෙන්නේ
කැමැත්ත හින්දා
කැමැත්ත නිසාමයි මෙහෙම වෙන්නේ ඕ එහෙනම් මෙහෙම පෙනීම හැීම වෙන එකම සැපයිද දුකයිද කියන්නේ
දුකයි
ඔව් දැන් බුදුරජාණන් සේකෙද වෙන දැන් වෙන මොනවත් කාරණාවට යන්න නැහැ නේ අපිට
ඔව්
එහෙනම් පෙනීම ඇහිීම මෙහෙම වෙන ටිකම දුකයි නම් ඔව් අපිට දැන් මේ ටිකම නම් ජීවිතේ වෙලා තියෙන්නේ ඔව් මිදෙන්න පුළුවන්ද අපිට
ඒක වෙනස් වෙන්න ඕනේනේ
මිදෙන්න
නෝ
අන්න හරි දැන් වෙනස් වෙන්න
බැහැ ඔව්
දැන් ඒකට අපිට වෙනස් නොවන තැනකනේ අපි ඉන්නේ
ඔව්
ඔව් හැබැයි වෙනස් නොවන තැනක ඉන්නේ ඔව් ඒ මෙහෙම ධර්මතාවයක් අපිට ගොඩ නැගිලා තියෙනවා. හැබැයි ඒක ගොඩ නැගුණෙත් වෙන මොකුත් නිසා නෙවෙයි. මෙන්න හේතුව ඒක ගොඩ නැගෙන්න. එදත් මෙහෙම පෙනීම හැීම මේ ටික වෙනකොට මේකම ජීවිතේ වෙලා ඔය වැරදි දෘෂ්ටියෙම ඉඳලා කරගත්ත කර්ම කියන ටිකට නෙවෙයිද මේ ටික පිළියලුනේ. අපේ කර්ම කිනුත් දකින්න බෑ එක කාරණයකින්. එදා චතුරාර්ය සත්‍ය නොදන්නාකම මුල් කරගෙන ඔව් ඊ ජීවිතේ අපිට චතුරාර්ය සත්‍ය තිබුණා නම් මෙහෙමයි දුක එන්නේ වෙන දුක ඇති වෙන හැටි කියලා මෙතෙන්ද දෙනවද?
නෑ.
මේ ගමන මෙතෙන්ද තල්ලු වෙන්නේ? නෑනේ අපිට. ඒතකොට එදා අනුවණකම නෙවෙයිද මෙතෙන්ද තල්ලු කරුවේ?
ඒක
තමයි. ඔව් මේ වෙලාවෙත් අපිට මේ හැම වෙලාවකම මේ ප්‍රශ්නේ හදන්නේ ඒ අනුවණකමම නෙවෙයිද?
ඒක තමයි. දැන් ඒක මේ වෙලාවෙන්නේ දකින්නේ.
ඔව් මේ වෙලාවේ තමයි. හැබැයි මේ වෙලාවේ දකින්නේ ඔව් මේ වෙලාවේ අපිට ඒක පේන්නේ නැහැ නේ එහෙම.
ඔව්
පේන්නේ නැති හින්දා තමයි බුදුරජාණන් වහන්සේ මෙහෙන් හේතුඵල ධර්ම පෙන්වන්නේ. මෙන්න මෙතෙන්ද ආපු හැටි. එතකොට පටිච්ච සමුප්පාදය කියනකොට දකින්න එපා මේ වෙලාවේම කියන දැන්. එතකොට අපිට වරදිනවා. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. මේ වෙලාවේ මේ සිද්ධිය වෙන්නේ මෙහෙමයි කියන එක තේරෙන්න මෙහෙන් මෙහෙම ආපු හැටි තේරෙන්න ඕන. මෙහෙන් මෙහාට යන හැටි තේරෙන්න ඕන. කොහොමද කියලා
දැන් එහෙන් ආපු හැටි දැන් මෙහෙමයි
ඔය අන්න යන්නේ මෙහෙමයි කියලා තේරෙනවා නම් මේ වෙලාවේ මේ ටික වෙන්නේ මෙහෙමයි කියලා එයාට මොකද වෙන්නේ නුවණ තියෙනවනේ
නුවණ තියෙන
හැබැයි එයා මේ අතීතෙට ගිහිලා ප්‍රශ්න විසඳනවා අනාගතෙට ගිහිලා ප්‍රශ්න විසඳනවා නෙවෙයිනේ
දැන් ඒක කරන්න තියෙන්නේ මේ වෙලාවේ
අන්න මේ වෙලාවේනේ කරන්න තියෙන්නේ හැබැයි මේ වෙලාවේ කරන්න මෙහෙන් ආවා කියන මේ ටික අපිට ඕන නැද්ද
ඒක අවශ්‍යයි
අවශ්‍යයි
ඔව් දැන් අපි ඒ ටික
කතා කරනවා අන්න ඒ ටික ආපු හැටි තමයි මෙන්න රූපය ඇති වෙච්ච විදිය මෙන්න වේදනා සංඥා සංකාර විඤ්ඤාණ මොකද මේ වෙලාවේ මෙහෙම කියලා දකින්න ගියොත් මේක නිකන් ඉබේ පහළ වුණා වගේ නෝ ඔව් ඒකයි
හේතුව දැන් අපි මම සමාහිනවන බාධා කරනකොට දැන් ඔය ටික එහෙන් ආවා හරි මොනවා කිව්වත් දැන් මේ මොහොතේ ප්‍රඥාවේ භාවිතයක් වෙන්න ඕනනේ
ඒ ප්‍රඥාව කියන එක ගොඩ නැගෙන්න ඔව් අපිට තියෙනවානේ මාර්ගයක් වඩන්න ඔය නිකම් ප්‍රඥා වෙන්නේ නැහනේ
ඔව් දැන් ඔබවහන්සේ දැන් මේ කියපු ටිකේ දැන් මම මේ කායික පැත්ත
අහන්නේ
දැන් මට ඔබවහන්සේ පේනවා එහෙමයි ඔතන ප්‍රශ්නයක් තියෙනවා කියලා දන්නවා
ඔව්
එතකොට මේ පෙනීම කියන එකේ නැතුව අර තණ්හාවක් දාගත්තු හින්දායි මෙතන
මේ ප්‍රශ්නේ ඇවිල්ලා
තියෙන ප්‍රශ්නේ තියෙන ඒ කියන්නේ අර ඔබවහන්සේ ඉස්සෙල්ලා එකෙන් ගත්තේ මේ දැනීම කියන එක නෙමෙයි අර සංකල්ප ටික ඒ පැත්තයි අල්ලන්නේ. හරි? දැන් ඒක තේරුම් ගත්තා කියමුකෝ. එතකොට ඒ ඥාණය භාවිතා වෙන්න ඕනේ
නේ.
ඒ භාවිතා වෙන්නේ දැන් අතීත අරවා කතාවෙන් ඒ ඥාණය ඇති කරගන්න අවශ්‍යයි. මම අහන්නේ ඒක දැන් භාවිතා වෙන්න ඕන මේ මොහොතේනේ. එතකොට මෙන්න මේ සිද්ධි
බැ ඒක ඔය එතනින් බැ මොකද දන්නවද? ඔව් මේකේ කාරණා ගොඩාක් තියෙනවානේ. අපිට මොකද ප්‍රතිපදාවක් තියෙනවානේ. ඔව් එතකොට ඔන්න ඔය දැන් දැනුම කියන්නේ නුවණ තියනවා කියමුකෝ. මෙහෙමයි ප්‍රශ්නේ උනේ මෙන්න ඇති වෙච්ච විදිය කියලා දැන් දන්නවනේ. හැබැයි උනාට මේ වෙලාවෙත් අපිට තවම මෙහෙම මේ නැහැනකොට මේ ප්‍රශ්නේ එනවනේ. හැබැයි මේ තියෙන්නේ දැන් අපිට අර ටික තිබුණට හිතේ තියෙන දැන් මේ කෙලෙස් වල ස්වභාවයනේ තියෙන්නේ. අනුවණකමේ ස්වභාවය තියෙන්නේ. එතකොට මේක අපෙන් ගෙවිලා යන්න ඕන.
ඔව්.
ගෙවිලා යන්න ඕන. හැබැයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. සද්ධර්මයේ ඇහෙනකොටම උපදින්න ඕන ධර්මයක් තියෙනවන සද්ධාව කියන බුදුහාමුදුරුවෝ ටික කියනකොටම ඇත්තනේ මෙහෙම ප්‍රශ්න කියන මේ වෙන් වුණාට නෙවෙයි අපිට මේ ප්‍රශ්නේ ආවේ ලං වෙලා හිටියම උදාහරණේ ලං වෙලා හිටියනේ කියලා ඔන්න දැන් මොකද වෙන්නේ අරක සහ මුලින්ම අපි ගාව තිබුණ එක අතහැරිලා අතෙන් හිත බහගෙන සද්ධාව හරි දැන් ප්‍රශ්නේ හැබැයි එපමණකින් මොකද මේ අපි බණ ටික ඇහවට ඒකට ශ්‍රුතමේ ප්‍රඥාව කියන්නේ අර කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් සද්ධර්මයේ ඇහෙනකොටම මොකද වෙන්න ඕන සද්ධාව උපදින්න ඕන ආන්ගේ සද්ධාවත් එක්ක තමයි මොකද්ද ශ්‍රුතමේ ප්‍රඥාව කියන එක එන්නේ. එතකොට ඔන්න ඒක ආව ගමන් දැන් අර ඇතුලේ සිද්ධිය මෙහෙමයි වෙන්නේ කියලා විමස ගන්න පුළුවන්නේ. ඔව් මොකද්ද මේ උනේ අපි කිව්වේ හිතරාගෙත් එක හරි ඒ කාරණා දිම එතෙන්ද තමයි මෙහෙම කියලා ඉවරලා. ඔව් ඒකට කියනවා යෝනිසෝ මනසිකාරේ. දැන් ඒකත් දන්නවා. ඔව් ඒකයි චින්තාමේ ප්‍රඥාව කියන්නේ. දැන් දෙකක් පරිපූර්ණලානේ. හැබැයි එයාට නුවණයි මෙන්න මෙතනයි කෙලසිලා තියෙන්නේ මේ හිත තුල අවිද්‍යා තණ්හා උපාදානාදී දොස් නිසායි මොකද්ද මට ප්‍රශ්නේ අද මේ වෙලා තියෙන්නේ එහෙනම් එතන පිරිසුදු වෙන්න ඕන හැබැයි එතන පිරිසුදු කරන්න වෙන කිසිදු ක්‍රමයක් නැහැ වෙන කිසිදු ක්‍රමයක් නැහැ එතන පිරිසුදු වෙන්න නම් එතන තියෙන කලබලකාරී බව මොකද වෙන්න ඕන අඩු වෙන්න ඕන මතක තියාගන්න ඒකයි ඊළඟට වෙන්නන්නේ අතන පිරිසුදු වෙන්න එතන හිතේ මොකද ඕන සමාධිමත් බවක් ගොඩනගන්න ඕන. ඒක නිකන් එන්නේ නැහැ. ඒක නිකන් එන්නේ නැහැ. ඒක ඉන්ද්‍රිය සංවරাদি අන්න එහෙනම් මොකක්ද වෙන්න ඕන? කාය වාක් සංවරය තියෙන්න ඕන. සීලය අවශ්‍යයි. මෙන්න මේ සීලයම පරිපූර්ණ නැත්නම් මුල් වෙනකොට මොකද වෙන්නේ? සමාධිමත් බව ගොඩනගිනවා. ආන්ගේ සමාධිමත් හිතට පුළුවන්කම තියෙන මොකද්ද? මේ ප්‍රශ්නේ විසඳන තැනට මේ දැන් මේ අහගෙනනේ තියෙන්නේ. ශ්‍රුතමේ චින්තාමේ ප්‍රමේ ප්‍රඥාව. එයා එතකොට පටන් ගන්නේ කොතනින්ද? ඒකයි සාසනේ වෙන්නන්නේ. අන්න සීලය කියන දණින් පටන් ගන්න වෙනවා. හැබැයි සීලය කියන දණින් පටන් ගන්න එකයි සම්මාදිට්ඨි සංකප්ප කල්ලාතෝ තියෙන්නේ. අර ටික එයාට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ ටික තියෙන කෙනා ඔන්න සීලය කියන දණින් ආරම්භ කරනවා. ආන්ගේ සීලයට කියනවා ආර්ය සීලයක් කියලා. ඇයි ඒ? එයා තුල ආර්ය සත්‍ය පිළිබඳව
ඒක දකින්නේ
නැහැ. අන්න හරි ඒ දැක්ම තියෙනවා. මෙන්න මේ සීලේ මොනවා හරි මට කියන්න බලන්න බලාපොරොත්තුවක් තියනවද කියලා? නෑ. ඔව් ආන් මේ සීලේ රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානෙ. මෙන්න මේවා කෙරෙහි කොහේ හරි ලගිනකමක් තියෙයිද?
නෑ.
ඒකයි ඒක ආර්ය සීලය කියන්නේ. එහෙමයි මේ ප්‍රඥාව පරිපූර්ණ වෙන තැනට යන්නේ. මේක ආර්ය සීලයක් නේ. ඒකයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ සීලය අපරාමට්ඨේ කිසිදු තණ්හා දිට්ටි මාන වලින් ඇසුරු වෙන්නේ නැහැ.
ඒ සීලයත් එක්කමනේ ආයතන සංවර සීලේ වෙන්නේ.
ආයතන සංවර සීලේ නෝ මේ සීලය මොකද්ද හදන්නේ යාගේ හිතේ සමාධිමත් බව හදනවා. ඒ සමාධියේ මොනවා හරි ධර්ම උපදිනවනම් මට කියන්න බලන්න ඒවට මොනවා හරි බලාපොරොත්තුවක් තියෙද කියලා?
නැහැ.
අන්නේ සමාධිමත් බව තුල මොකවත් බලාපොරොත්තු නැත්තම් මේ සීලයේ තුල මොකවත් බලාපොරොත්තු ඒ සමාධිමත් බවින් තමයි මොකද්ද දකින්න පුළුවන්නේ අර සත්‍ය ප්‍රඥාව කරා ගොඩනගන්නේ. එතනින් තමයි භාවනාවේ ප්‍රඥාව මොකද වෙන්නේ? පරිපූර්ණ භාවයට පත් වෙන. එතකොට මෙතනින් අසන්නත් බෑ මොකවත්. මෙතනින් අසන්නත් බෑ. අපිට පුළුවන් ඒ ප්‍රඥාව මුදේ උපද්දෝන තැන්ට කටයුතු කරන්න විතරයි. එයා තමයි ඔයාට මේ වෙලාවේ මෙතනින් එන ප්‍රශ්නේ විසඳන්නේ. වෙන කවුරුවත් විසඳන්නේ නැහැ. ඒ ප්‍රඥාව තුලින් තමයි මෙතනින් එන ප්‍රශ්නේ විසඳන්නේ. ඔන්න එයාගේ සීලය මට කියන්න දැන් එහෙම එයාට පුළුවන් නම් මේක මෙහෙම කෙරුවොත් හරියයිද කියලා සැක සංකා එයිද? අන්න අර අර ඔක්කොම විසඳගෙන යනවා. ඔව් මෙතන ඉහාට මොකද්ද කරන්න ඕනේ කියලා ප්‍රශ්නේ එයිද? නැහැ. එතකොට අන්න වැඩපිළිවෙලක් නිර්මාණය වෙනවා.
ඔතන වැඩපිළිවෙල වෙන්න ඕන. දැන් මේ දර්ශනේ ආවනම් සීලය රැකිලා සමාධිය
ඔව් හැබැයි ඒ සීලේට හැම වෙලාවෙම මේ සීලේ තුල දර්ශනේ තියෙයි.
අන්න.
ඔය සමාධිය තුල දර්ශනේ තියෙයි.
දර්ශනේ යෙදෙන සමාධිය.
අන්න. ඒ සීලේ සමාධිය දෙකම දර්ශනයකින් යුක්තයි.
ඒ කියන්නේ නිකම්ම හිත එකඟ වුණා කියන එක නෙවෙයි.
මේ කීයටවත්
අර දැක්ම
මම අර මුලින්ම කිව්වනේ.
ඔව්.
ඔව් අස්ත සමාපatti ලැබුවත් කෙලෙස් ප්‍රහාණය වෙන්නේ නෑ කිව්වේ ඒකයි ඒ මුලින්ම.
මේ දැක්ම තිබිලා ඒව ලැබුණා නම්
ඒ දැක්ම තිබුණොත්
කොට වේතර වෙන්න
පුළුවන්. ඔන්නතනින් ගොඩ යන්න
පුළුවන්. ඒ තමයි දැක්ම ආවත් මම තව විදිහට කිව්වොත් අර පැත්තට යන්න ඕනේ. ඒ කියන්නේ සමාධි පැත්ත දැන් හැදෙන්න.
එතනින් පෙන්නන්නේ දන්න කෙනා දකින්න කෙනා නිර්මාණය වෙන්න ඔතන. ඒකයි පෙන්නන්නේ ජානතෝ පස්සතෝ ආසවාණං කයං වදාන.
එහෙම.
හැබැයි යාගේ දැක්ම කොච්චරද කියලා තේරෙනවනේ. ඔව්. හැබැයි අර නිවැරදි වරෙන් එනවාම.
නිවැරදි වෙන්නත් තමයි දැක්ම.
නිවැරදි වෙනවා.
දැන් ඒකට තමයි මම ඇහුවේ දැන් මට. දැන් අපි කොච්චර ඔය රෞමේ ගියත් ආපහු මෙතන මේ මුල දකින්න එහෙන ඔතෙන්ට එන්න වෙනවනේ.
එනවා එනවා. දැන් ඒතර ගැටලුවක් එන්නේ නැහැනේ අපිට. ඔව් මේ පේන ඇහෙන මේක මුල් කරගෙන අපිට මෙහෙමයි ප්‍රශ්නේ ආවේ කියලා අපිට දැන් තේරෙනවා නම් ඒක නුවණ ප්‍රඥාව කියන එක නෙවෙයි. ඒකයි දර්ශනය කියන තැනින් තියෙන්නේ. ඔව් නොදන්නා දේ දක්නා වුණුවන කියන එක. දර්ශනය කියන තැනින් ඉන්නේ අපි අහලා තියෙනවානේ අනඤ්‍ය තඤ්ඤ සාමීති ඉන්ද්‍රිය කියන්නේ ඒකට. නොදන්නා දේ දක්නා නුවණ කියන එක. ඒ කියන්නේ වෙනදා අපිට හිතුණු දේ හෝ අපි කල්පනා කරපු දේ නෙවෙයි මෙතන තියෙන යථාර්ථය කියලා. හැබැයි එහෙම දැනගත්ත කියලා යථාර්ථේ පරිපූර්ණ වුණා නෙවෙයි.
ඒ දැන ගැනීමට සමාධිය එකතු වෙනවා.
අන්න සමාධිය සීලෙම.
ඔව්.
ඔව් එතන දැන් ඒ කියන්නේ මේ වෙලාවේ මේ ධර්ම සීලේක ඒ කියන්නේ දැන් මේ පන්තිල් අටතිල් පරිපූර්ණ රැකගෙන කියන දැන නෙවෙයි.
කතා
නෙවෙයි. ඔව් හැබැයි ඒක මේ පිරෙන්න ඕන වැඩ පිළිවෙලක් ඊළඟට. ඊළඟට පිරෙන්න ඕන. මොකද ඔයකෙන් කරන්නේ සීලේ හදන එක සීලේ සමාධිය හදන එක කරන්නේ. ඊට පස්සේ ඒකෙන් අර ඇත්ත දකින්නවා. ඒ දකින්න එකෙන් අයත් හදන්නේ මේ පැත්ත. අය වෙන කොයිවත් හදනවා නෙවෙයි. ඒ හින්දා තමයි මේ ආරයට අයම අරිමුණ ප්‍රතිපදාවක් වෙන්නේ කෙලවර දක්වාම. අරහත් ඵලයේ දක්වා. මොකද සීල කෑලි කෑලි අයින් කර කර යනවා නෙවෙයි ආරයට අයම මාර්ගය. අරහත් මාර්ගයටත් ඔය ටිකම අයිතිනේ. එතකොට ඔහොම වැඩපිළිවෙලකින් එතෙන් අරගෙන යන්නේ අපි. ඔව්. එතන අර මොකද පැහැදිලි වෙන්න ඕන. ඔව් මොකද දන්නවද? මම කර මුලින් කිව්වනේ ඔන්න වගේම තව කාරණයක් තේරෙයි වෙන මොකවත් නෙමෙයි. දැන් අපි කියවනේ ඔව් හරි රූපේ හරි නැත්නම් මේ පංච උපාදානස්කන්ධ විපරිණාම වෙනකොට අපිට ප්‍රශ්නාවගෙනනේ ලෝකේ හිතන්නේ ඉතින්. ඔව් මේ පේන එක මේ වෙලාවේ පෙනීම වෙනස් වෙනකොටම අපිට දුකක් ආව නම් අපි හිතුවේ ඒක උනේ අපිට අර පෙනීම වෙනස් වෙච්ච හින්දා කියලානේ. ඒක වැරදි කියලා කිව්වා බුදුහාමුදුරුවෝ.
ඔව්
ඒක වැරදි කිව්වා. නෑ අපි වෙනස් වෙලා නෑ හරියට. ඔව් අපි ගාව තියෙන මොකද්ද අර ටික වෙනස් වෙන එකට අපිත් පෙරලෙන ඔව් දෝෂේ අපි ගාව තියෙනවනේ. දැන් අපිට වෙනස් වෙන්න තියෙන්නේ අර ධර්මතාවය වෙනස් කරන එක නෙවෙයිනේ. ඔව් අපි හැමදාම කර ඒකට වෙහෙදෙන එකනේ.
එතන සයින්හස්ස නම් දැන් මේ තව පැත්තකින් ඇහුවා. දැන් මේ රූප වෙනස් වෙනකොට අපි දුක් විඳින එක සාමාන්‍යම
තමයි
ලෝකෙනේ. දැන් නුවණක් එනවා මේ පැත්ත මොනවා වුණත් මෙහෙ දුක් විඳින්න ඕනේ නැහැ
නේද? නෑ. හැබැයි එහෙම අපිට මේ පැත්තේ මොනවා වුණත් මේ පැත්තෙන් දුක් විඳින්න ඕනේ නැත්තේ.
ඔව්.
අනරි. දැන් අපිට
බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ වගේ
වැඩක්. යථාර්ථයක් පෙන්වලා තියෙනවානේ.
යථාර්ථයක් පෙන්වලා තියෙනවානේ. අපි එතන ඉන්නවා කියන එක නෙමෙයි.
නෑ නෑ.
ඒ නුවණක් ආවා. දැන් එතන ආපහු දැන් මේ පැත්තේ මොනවා වුණත් කතාව එන්නේ මේ පැත්තට අහුවෙන හින්දානේ. අපිට ඥාන දර්ශනයක් එනවනම් ඒ පැත්ත අහුවෙන්නේ මේ නිසා. ඒ කියන්නේ දැන් පෙනීමේ ඇත්ත නොදන්න නිසායි
මේ ප්‍රශ්නේ එන්නේ.
ප්‍රශ්නේ
නේ. හැබැයි පෙනීමේ ඇත්ත කියනකොට ඔය සියලු කාරණා පිළිබඳව අර දෙන්න ඕන.
ඔව්.
ඒ කියන්නේ නැතුව අපිට පෙනීම හේතුන්ගෙන් අඩගෙන නිරුද්ධ වෙනවා කියන විතරනේ. මොකද දන්නවද? බුදුරජාණන් ලස්සනයි පෙන්නවා. දැන් අර නෝන පෙන්නේ දැන් සබ්බේ සංඛාර අනිත්‍යයි. එහෙමනේ පෙන්නන්නේ. ඔව් සංස්කාර අනිත්‍යයි අපි කියමු වෙනීම අනිත්‍යයි කියලා. හැබැයි දකින්න කියන්නේ කොහමද? ඔව් සබ්බේ සංඛාර අනිත්‍යයි යදා පඤ්ඤාය පස්සති. එහෙනම් ඒක අනිත්‍යයි කියලා දකින්න වෙන්නේ මොකෙන්ද?
ප්‍රඥාව.
එහෙනම් අපිට හදන්න වෙන්නේ මොකද්ද ඉස්සර?
ප්‍රඥාව.
අන්න හරි. දැන් අපි අනිත්‍යයි කියලා දැනගත්තට ඒක ප්‍රඥාවද?
නෑ.
නෑ ප්‍රඥාව හදන්න ඕනේ. ඒක තමයි දැන් ආර්ය අටාවේ මාර්ගයෙන් අන්න පෙන්නලා දීලා මට කියන්නකෝ ඊළඟට මම අර කියවම මෙහෙම ප්‍රතිපදාව තුලින් මේ දැන් ප්‍රඥාව ආවොත් එදාට පේන ඇහෙන එක කොහොමද කියද?
එදාට පේන හැට මේ දැක්ම වෙන්න බෑ.
අන්න හරි. එදාට මේ දැක්ම වෙන්නේ නැත්තේ දැන් මෙතනින් කිව්වනේ සංස්කාරය අනිත්‍යයි කියලා ප්‍රඥාවෙන් දැක්කොත්. ඕ. පෙන්වන අත නිබ්බින්දති දුක්ඛේ. එතකොට මොකද වෙන්නේ? ඔන්න කලකිරීමෙන් එතකොට. එතකොට ප්‍රඥාවෙන් දැක්කොත් විතරයි අනිත්‍යයි කියලා. එතකොට ප්‍රඥාව හදන්න ඕන මොකක්ද දකින්නද? අනිත්‍යයි කියලා. ඕ දැකින්. එතකොට ප්‍රඥාව ගොඩ නැගුවොත් අනිත්‍යයි කියලා දේනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධේ කලකිරනවා. කලකිරනවා කියන්නේ ලොකු නුවණක් ප්‍රඥාවක්. එතකොටයි ඒක ඇලෙන්නේ නැද්ද? දැන් හිත තුල ඔන්න එහෙම ආවොත් වෙනද දකින්න විදිහට ද දකින්නේ වෙනස් විදිහකටද?
වෙනස්
විදිහකටයි දකින්නේ. හැබැයි අපි අනිත්‍යයි කියලා මෙහෙම තේරෙන එක මොන හරි අපි එහෙම ලෝකෙ පුරුදුනේ රූපය අනිත්‍ය වේදනාත්‍ය සංඥා වේණීම අනිත්‍යයි කියලා. හැබැයි අනේ අනිත්‍යයි කියලා දකින්න ඉස්සෙල්ලා දන්න ඕන ප්‍රඥාව. ඒකයි යාගයත් මාර්ගය තුලින් ගොඩනගන්නේ.
ඒ දකින්නේ දැන් හිතමු දැන් මට ඔබ වහන්සේ පේනවා ඔබ වහන්සේ වෙනස් වෙලා යන එක අනිත්‍ය කතාවනේ. ඒක නෙවෙයි නේද?
එහෙමයි.
එතකොට අපි දැන් මේ පෙනීම නිසායි ඔබ වහන්සේ ලැබුණේ.
එහෙ නිසා මෙහෙ යමක් ඉපදු නැරෙන්න මේක එහාටයිදී
නෑ
නෑ එහාටයිදී නෑනේ.
ඒ දැක්මේදී දැන් ඔන්න ඔය දැක්ම තියෙනවා නම් ඊළඟට අවශ්‍ය වෙන්නේ සීලයයි සමාධියයි.
ඒ ඔය ටික ඔය විදිහ තියෙනවා නම් මෙන්න මෙහෙමයි ප්‍රශ්නේ. මෙන්න දුක ඇති වෙච්ච විදිය මෙන්න ඒකට හේතුව කියලා ඔය නුවණ තියෙනවා නම් වෙන මොකුත් නෙවෙයි අයිති තියෙන ඊළඟට. මේක යෙදෙන්න.
විවේකී.
ඔව් මේක යෙදෙන එක. මොකද ඒ ටික කොහොම කරන්ට කරන්ට ප්‍රඥාව ටික ටික මොකද වෙන්නේ? මෝරනවා. ප්‍රඥාව මෝරන්න මෝරන්න අනිත්‍යයි කියලා දකින්නවා. කොමක අනිත්‍යද කියලා දන්නවනේ. එතකොට ගෙවල් දොරවල් වල අනිත්‍යද?
අනිත්‍යයි.
එතකොට තේරෙනවනේ උපදින උපදින ධර්මයන්ගේ අනිත්‍ය මොකද්ද හිතක් එන්නේ එතකොට? ඒ හිත ධර්ම උපාදාන වෙන්නේ නැහැ. ඒ බඳු හිතට ආය නාම රූප ආයතන හදන්න පුළුවන්ද? නැහැ. එතකොට මෙහෙ ප්‍රශ්නෙත් විතරනවා මේ එන ප්‍රශ්නෙ එන්නේ නැහැ. මේ වෙලාවේ ප්‍රශ්නෙ එන්නේ නැහැ. දුක් පීඩා මතු දුක හැදෙන හේතු හැදෙනවද? නැහැ. ඒ හේතු හැදෙන්නේත් නැහැ. එතකොට අන්න එහෙම දකින්නකොට මොකද වෙන්නේ? යමක් උපදිනවා නම් ඒ ධර්මයන්ගේ ඔන්න කලගෙන ඇයි මේ ලෝකෙ මොන හරි කෙරේ කලගිරුණා නේ? එහෙනම් දැන් ඇස් දෙක අරින්න උනේ නැහැනේ මේකෙන් මිදෙන්න. ඇස් දෙක පියානම ඕ මිදෙන්න පුළුවන් ප්‍රතිපදා බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. එතකොට ඒක අර නිවැරදි වැඩ පිළිවෙලක් වෙන්න ඕන. ඒකට එතකොට ආර්ය සීලය කියලා කියන්නේ. කුසල සීලය කියලා සූත්‍රවල කියන්නේ ඒක තමයි.
එතකොට තමයි මේ ආයතන සංවරයේ ඇත්තටම
ඉන්ද්‍රිය සංවරය කියන්නේ නැහැ කවදාකවත් නැත්තම්. අර ටිකත් එක තමයි සංවරය කියන්නේ.